අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ඒ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පත්තු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුපුම්බේන මේධාවී ථෝකථෝකං ඛනී ඛනී කම්මාරෝ රජතස්සේව නිදමේ මල මත්ත නෝතිති. අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච අවස්ථාවක්. ඉතින් මේ ධර්ම දේශනාවක් කරනකොට අපට පුළුවන් සර්වචන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර කොටස් මාතෘකා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අදාළ අනිකු සංග්‍රහ ග්‍රන්ථවල තියෙන කොටස් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ සර්වජන් වහන්සේගේම දේශනාවක් බොහොම ප්‍රසිද්ධව තියෙන මේ ධම්මපදයේ කියන පොතේ. ඒක නිසා මේක සමහර වෙලාවට බුද්ධ ධර්ම විශ්යක් වශයෙන් ලංකාව වගේ රටක හදාගෙන කෙනෙකුට මාඩ කටපාඩම් කරන්න වෙන විදිහේ ගාථාවක්. ඉතින් ඒකෙදී ධම්මපද කතාවල් වල තියෙන එක චාරිත්‍රයක් තමයි මේ සූත්‍ර දේශනාව සර්වචන් වහන්සේට ඉදිරිපත් කරන්න හේතු වෙච්ච නිදාණය පසුබිම. එහෙම නැත්නම් ඉතිහාස කතාව ඉදිරිපත් කරන ඉතින් මේකේ කතා රසයක් තියෙනවා මේකේ. ඒ නිසා ගැඹුරකට හිතවාද ගන්න බැරි පොඩි අත්දඬ සමහරලාට ඒකේ නිදානිය කියන කතා රසේ ඉදිරිපත් කර ගන්න පුළුවන්. නමුත් මේ ගාථාව විස්තර කරනකොට ඊට වැඩිය ගැඹුරක් ඒ නිදානිය ඉක්මවලා ගිය තව සර්වඥ දේශනා කොට මේ දර්ශනයක් ඉදිරිපත් වෙනවා. මුලින්ම අපි නිදාන කතාව ඉදිරිපත් කර සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක දකින්න ලැබෙන පරිදි සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සර්වඥ ශාසනය දුහාතර වැඩ ඉන්න කාලේ අවුරුදු 45ක් සජීවීව තිබුණා. නැත්නම් බුදුජානකාවේ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරා. ඒකින් අවුරුදු 20ක්ම පූර්ව බුද්ධ ශාසනය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ අවුරුදු 20 ඇතුළත තුල බුදුරජාණන් වහන්සේට නිත්‍ය වාසස්ථානයක් තිබිලා නැහැ, පොත්පත් තිබිලා නැහැ, ආචාර්ය ප්‍රචාරය පරම්පරා තිබිලා නැහැ, ත්‍රිපිටකයක් තිබිලා නැහැ. දකින්න කෙනාට බණ කියමින් ගිහිල්ලා තියෙනවා. නමුත් හැම කෙනා අතරම ලොකු ප්‍රබෝධයක්, ලොකු සංවිධාන ශක්තියක් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මේ පස්චිම බුද්ධ ශාසනය පටන් ගන්න කාලේ වෙනකොට කවුරු කවුරු සර්වචන් වහන්සේට සීනාසන පූජා කරන්න, පන්සල් පිළිවෙන් හදලා පූජා කරන්න, ඒ වගේම සර්වචන්තුගේ ප්‍රධාන ගෝල පිළිස් ආනන්ද නන්ද රාහුල සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී තම තමන්ගේ ගෝල පිළිස් හදන්න, එයත් ළඟ තියාගෙන ගුරු ඇසුර දීලා කියලා දෙන්න කියන මේ ගොඩක් සංවිධාන ශක්ති ඇති වෙන්න පටන් ගත්තා. ඒක සිද්ධ වුණේ ඒ පස්චිම බුද්ධ ශාසනය දෙවෙනි බුදුහාමරණ බුද්ධ කෘති දෙවෙනි කාලේ. ඉතින් ඒ වෙනකොට රජවරු, සිටුවරු, ගම්වල පළාත්වල මිනිස්සුයෝ සර්වචන් වහන්සේට සහ ශ්‍රාවක පිරිසට ඒ අවශ්‍ය සිව්පසේ සරසා දීම සංවිධානාත්මකව කෙරලා තියෙනවා. ඉතින් වෛදික කීපේන පූජාවක් තමයි ඔය හැවතුල් ජේතවනාරාමයේ බුදුජාණන් වහන්සේට පූජා වීම. ඒක අසද්දෘශ පූජාවක්. ඒ වගේම ඒක මුල් කරගෙන සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ ශාසන කෘත්‍ය ගොඩක් සිද්ධ කරලා තියෙනවා. අවුරුදු 45න් අවුරුදු 25ක්ම සරත්තුවර ගත කරලා තියෙනවා. ඒකෙන් 20ක්ම මේ අනාථපිණ්ඩික සිසුතුමා විසින් ඇති කරලද මේ හේතවණී ගත කරලා තියෙන නිසා හරියට බුද්ධ ඥානස්ක වැඩපිළිවෙලේ මධ්‍යස්ථානයේ වශයෙන් තිබිලා තියෙන්නේ මේ හේතවණාරාමය. ඉතින් මේ අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන කතා අන්තරයත් ඒ හේතවණාරාමයේ පදනම් කරගත්ත වැඩක්. ඒ දැන් වන්දනාවේ හේතවණාරාමයට යන කෙනෙකුට දැනට තියෙන භූවිසමතා භූ ලක්ෂණano බලනකොට ජේතවනාරාමය අරණ්‍ය සේනාසනයක් විදියට සවැත් නුවර ගොදුරු ගමක් විදියට පැයකින් විතර පාගමනින් පින්න පාත යන්න පුළුවන් තැනක් විදියට ආදර්ශයක් එහෙම නැත්නම් නියතියක් සකස් වෙලා තියෙනවා බුදු ජානනා තියෙන කාලේ. ඉතින් ඒ ආවට හිටපු මිනිස්සුයෝ දැනට අපේ මේ ලංකාව වගේ නැත්නම් මේ ඉන්න පිරිස වගේ සම්මත බෞද්ධයෝ නෙවෙයි. ඒ අත්තොත් මේ ඉගෙන ගන්නවා බුදු කෙනෙක් කොහොමද ස්වභාවයේ ධර්මයේ කොහොමද සංඝයා කොහොමද කියලා ඉගෙන ගන්න කාලේ මේ තරත් නුවර සංඝ පිරිසක් ගොඩක් හිටපු නිසා බොහෝ දෙනාට ආශ්චර්යවත් දැක ගන්න ලැබිලා තියෙනවා. මේ තරත් නුවර ළඟ හිටපු බමුණෙක් දවසක් උදේ 10ට වගේ වෙලාවක මේ සවැත්නුවර ළඟින් ගමනක් යනකොට දැක්කලු සංඝවංශලා දෙනමක් තුනමක් කැළිය අසින් එළියට ඇවිල්ලා සිවුර ගලවලා සිවුර දෙවුරවාලා ඇඳගෙන බඩතුලි පාත්‍රයක් අඟවගෙන ගමට පිට වාදේ වයින්නවා. ඉතින් අර බමුණා ගමනක් යන ගමන් මේ දැක්ක සිද්ධියක් මේ කැළිය ඇතුළේ ඉඳලා මෙහෙම තපත් රකින්න කට්ටියක් එළියට ඇවිල්ලා පිට වාදේ වඩනවා. හැබැයි බමුණගේ හිතගත් හිතට වැදිලා තියෙනවා ඒ ගන්දොරට ඇවිල්ලා අරණ්‍ය සීමාවේ ඉඳලා මේ සංඝයා වහන්සේලා සිවුරු බඹයක් විතර දිග බඹයක් විතර උස මේ සිවුර දිගෑරලා නැවත දෙවුරවහල ඇඳ ගන්නකොට අතන මෙතන කටුලන් තුල පැතිරෙන පැටලෙනවා පෑගෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මේ සිවුරු පෙරවගන්න ඊට ප්‍රස්තාව ලැබලා තියෙන්නේ. ඉතින් මේ බමුණ කල්පනා කරාලු මේක ගේ හැමදාම වෙන දෙයක් නම් මෙතන මේ කැළිය අමුළු පොඩ්ඩක් කපලා සුද්ධ කරලා දුන්නොත් මේ සංඝයාට සිවුර ඇඳගන්න සකස් කරගන්න හොඳක් වෙයි කියලා. ඊට තනියම කල්පනාවක් ඇවිල්ලා ඒ අර සංඝ වංශය දැකපු තැනට ගිහිල්ලා කැළිය පොඩ්ඩක් එලි කරලා දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේක සංඝ වංශලාට තමගේ කටයුතු වලට පහසුවක් කරලා තියෙනවා. ඉතින් බම්ම ආයතවසක් යනකොට ඒ හැටියෙන් දැක්කලු සංඝයා වහන්සේලා දැන් ඒක අපේක්ෂාවෙන්ම අර කැළේ ඉදිරියට තන්ට ඇවිල්ලා සිවුරු වළඳනවා. ඉතින් බමුණ සතුටක් ඇතිවලා තියෙනවා. නමුත් බමුණ දැක්කලු මේ කටුබඳුරු අයින් කරාට බීම තනකොළ. ඉතින් අර සිවුරු කණේ කොනේ හැම වෙලාවෙම මේ පිණිතර වෙනවා. හරේ මේ නිසා බමුණට ඒක අලු උදල කරගෙන ගිහිල්ලා අර තියෙන බීම තියෙන තනකොළ බිස සුද්ධ කළා දාන. ඒකත් බලනකොට පස්සේ දවසක පමණට දැකලා තියෙන එක ප්‍රෝජනක් තියෙනවා. හැබැයි දැන් අමුපස් ඒ නිසා අර විවුරු අඳිනකොට කන කොනේ ගෑවිලා පස් ගෑවිලා නිසා බමුණ හිතවලු මේකට වැලි ටිකක් ගෙනත් දාලා පිටිය සකස් කරලා සම කරලා වැලි ටිකක් ගෙනත් දාන. ඉතින් මේක බොහොම ලස්සනට තියෙනවා. සංඝයා වහන්සේ ඒ කලෙගේ අපේක්ෂාවෙන් ඉතින් එනවා. ඒ බමුණ සාදු කීකේ යනවා. නමුත් දැකලා තියෙන එක දැස බද වරුසාවේ සංඝයා අපේක්ෂාව මෙතෙන්ට ආවා. නමුත් වරුසාව නිසා මේ දෙමෙන්ට ලක් වුණා. අනිත් දවසේ නොන්ට ගිනි පූටකේ අවුව. ඉතින් බමුණ හිතවලු මේකට හොඳ වැඩේ තමයි මේ පොඩි මැස්සක් ගහලා සංඝයා වහන්සේලාට ආවරණයක් හදලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් ආවරණය හැදුවට පස්සේ සංඝයා වහන්සේට එනවා. ඉතින් හේවනට එහෙම ටිකක් පහසුයි. නමුත් දැක්කලු මේ හරක් ලගිනවා බල්ලෝ ලගිනවා බල්ලෝ කැත කරනවා ගොම දානවා. ඉතින් ඒක නිසා සංඝයා වහන්සේලා කරක පරිහරණයට තිබුණ ඉඩ පහසුකම මේ ආවරණය සලවාගෙන ඉන්න සතුන් නිසා කරන්න බෑ කියලා. ඉතින් බමුණ කල්පනා කරනලු යන්නේ නෙවෙයි තාම දැන් මම මේකට මොකද කරන්නේ කියලා. ඉතින් මිනිස්සයා ගමට ගිහිල්ලා ගමේ ඉන්න වෙලාවේ ගමේ මිනිස්සුන්ට කියලා තියෙනවා මේ පොඩි වැඩක් කරගෙන ගියා. ඒක අල්ලල යනවා. නමුත් දැන් නම් තියෙන විදිහට මට නම් මොකක්වත් කරන්න බෑ. ඒ හදලා දෙන ඉදී මේ දඩාවත යන බණ්ඩුයි හරකු ඊළඟිනවා උන්නේගේ යගීම කැත කරනවා ඉතින් සංඝයාට සිවුරවලන්න අමාරුයි කිය. ඉතින් එතකොට ධමේ මිනිස්සු කතා කරලා තියෙනවා ඕකට කරන්න තියෙන්නේ කොට තාප්පයක් තියෙන බිත්තියක් බැඳලා උඩහරියට කණු තියලා වහලයක් හරියට සකස් කරන්න ඕනේ කිය. ඉතින් බමුණන් වලු දැන් මේ වැඩේ මම මේ මෙතෙක් කරපු විදිහට මට තනියම කරගන්න බෑ. නමුත් මට ওই කියන අදහස නම් ගැලපෙනවායි කිය. ඊට පස්සේ මිනිස්සු කොල්ලෝ නෑ නෑ අපි අත්තම දෙන්න උදව්වක් කරන්නම් කියලා කට්ටිය එකතු වෙලා අර ඉඳමේ පුංචිවට දැන් වචනින් කියන පාත්‍ර ශාලාව සකස් කරා. ඒ ගන්දරේ සාමාන්‍යයෙන් සකස් කරන දෙයට අපේ රටේ සම්බලම කියලා කියනවා. ඉස්සර කාලයකට කියලා තියෙන පාත්‍ර ශාලාව කියලා. එතෙන් එනකන් සංඝයා තනිවරේ වහගෙන ඇවිල්ලා මේ පාත්‍ර ශාලාවේ ඉඳලා දේවර වහල ඇඳගෙන ගමට ගිහිල්ලා කැමැතිනම් උදේම පිළිඳ පාදේ කරගෙන කැඳ ටිකක් හම්බ කරගෙන ඇවිල්ලා අර පාත්‍ර ශාලාව ඉඳලා කැඳ වළඳලා ඊට පස්සේ දවලුත් පිළිඳ පාදේ කරගෙන තමයි ගෙටෙන්නේ. අපේ ලංකාවේ අනුරාධපුර යුගයේ වෙනකොට සාසන ස්ථාවර වෙනකොට ඇති වෙලා තිබෙන සම්ප්‍රදාය. මේ තමයි මේ සම්ප්‍රදාය මුල් බහින තැන. ඉතින් මිනිස්සු එකතු වෙලා හදනකොට මේ ගේ පොඩ්ඩ පන්නශාලාව අපි පස්සේ උඩ පන්සල කියලා හදාගත්තේ වචනේ පන්නශාලා කියන කොලාතු වහල් හදපු ගේ බොහොම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර ගම්මු ටික මේ බවුනට කතා කරලා කිව්වලු මේ ශාසනයක මේ බුද්ධ ශාසනයේ සීලාසන පූජාව කියලා කියන්නේ උස්සස්ම පූජාවක්. ඒක මේ පිටින් පාද පූජාවක් සිවුරු පූජාවක් බෙහෙත් පිළිකර පූජාවක් වගේ නෙවෙයි. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. දැන් මේ තියෙන ජේතවනාරාමෙත් පූජා කරේ අනාථ වින්නික සිටුමා බිමට රත්තරන් කාසි ඉලලා. ඒ නිසා ඔබතුමා මේ මුල්ලිලා කරපු වැඩේ බරපතල පින්කමක්. එහෙම නැත්නම් බරසාර පින්කමක්. ඒ නිසා අපි මේක බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මේක සාංකික කරලා ලොකුවට පූජා කරමු කියලා. ඉතින් බබුණා කවුළු මට මේක තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ චරිතය. ඉතින් අනිත් එක අපි එකතු වෙලා කරපු දෙයක් නේ. ඒක නිසා ඕගොල්ලෝ කරන්න කැමති නම් මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි කරනවා. මේ ඔබතුමා තමයි මේකට මුල්ලුනේ. ඔබතුමා මේකේ නායකත්වය දෙන්න ඕනේ කියලා. ඉතින් බබුණාට අර පෙරත් නිසා බබුණා ඉතරගෙන ගිහිල්ලා බුදුජාන වහන්සේ ළඟට ගිහිල්ලා මේ පිරිස කියලා තියෙනවා. අවසරයි ස්වාමීනි අපි අතර ගමේ ඉන්න ධායිකව අවස්ථාව කලකලා පරෝජනේ කලකලා මෙන්න මෙහෙම පාත්‍ර ශාලාව සකස් කරා. ඔබ බලස්සන්ට විහාර කර්මාන්තයේ සිද්ධ වුණා. අපි කැමැති මේක මේ බමුණට පින් සිද්ධ වෙන්න සංඝයාට සාංගික කරලා පූජා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ වත්තගත කරන ස්වාමීන් වහන්සේ කතා කරලා කියලා තියෙනවා. එහෙනම් මේ කටියට දවසක් දෙන්න ඒකල සංඝයාට කියන්නේ මේ මෙන්න මේ ධර්මයේ පින්කමට ටිකක් උදව් කරන්න කියලා. ඉතින් එතකොට මේ කතාව ගැන අතරමැද අර බමුණට උදව් කරපු ගම්මු කියලා කියනවා අපි මේ මේ තීනාසන පූජාව කරන වෙලාවේ පුළුවන් නම් සංඝයා වඩම්මලා දානිකු දීලා උතුම්මක මහා සංඝයාට දානිකු දීලා තීනාසන පූජාවත් කරමු කියලා. ඉතින් මේ බමුණට මේ වගේ තේරුමක් නැහැ. කරන්න ඕන කම තේරෙනවා හොඳයි කියලා තේරෙනවා. ඒක ඔක්කොම ලක්ෂවලු නෑ නෑ ඔබතුමා නායකත්වය ගන්න අරගෙන මේ දේ කරන්න අපි සම්මන්ත්‍රණය වෙනවා. අපි අදුම කටු වෙනවා. අපි මේ දානිට වෙන්නේ කොහොමද උදව් කරනවා කියලා. ඉතින් කොහොම හරි දැන් සංඝයා වහන්සේට මතක් කරලා එවන අපිට දිනයක් දෙන්න අවල් දවසට එදාට පිටිපස්සට වඩින්න එපා. අපි සියලු දෙනා වහන්සේලාටම පිටිපස්සට වෙන සකස් කරනවායි කියලා අර මඩුව වටේට සුද්ධ කරලා ආසන පනවලා ලිප් බැඳලා ගිනි මොල හොලා මුළු රාත්‍රිය පුරාම දානේ උයලා දැන් පහුවෙන්ද දවසේ සංඝ පිළිස මෙතන දානේට වඩිනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඉන්න වෙලාවේ අර සෑම කෙනෙක් මෙතෙන්ට ආපු හැම කෙනෙක්ම බුදුන් ගැන හැඟීමක් ඇති. ඇත්තු මේ බමුණට ස්තුති කරාලු තමුන් නැහි මේ කරපු වැඩි. දැන් බලන්න අපිටවත් මෙච්චර කියලා බෞද්ධ වශයෙන් කරගන්න බැරිනවා. මේක තීනාසන පූජාවක් සහ සාංගික දානයක්. මේක අපේ ශාසනේ බරපතල වැඩක්. ඔබතුමා තමයි මේකට මුලුණේ. ඉතින් බමුණා කෝලෝ මම මේ ඇත්ත මුල්ුණාට නමුත් ඔබතුමන් වහන්සේලා ඔබතුමන්ලගේ හම්බෙච්ච දායෝගයෙන් තමයි මේක ලස්සන උපමට්ටම් උනේ. ඒ කිය කියන්නේ මේ බමුණගේම ස්තුතිය. බමුණටම ප්‍රශංසා කර කර ඉන්නකොට ඒ සංගපිලිසේ නායකත්ව වශයෙන් සරුවච්චන් වහන්සේම ඉදිරියට වැඩම කරලා තියෙනවා. ඉතින් හර පිළිසෙට හරි සන්තෝෂයි. මේ වැඩේට සම්පූර්ණ සංගාන ප්‍රහ ලැබිලා තිනු. ඉතින් ආයුබෝවන් ජානස බුද්ධාසනේ පනවලා අනිත් සංඝයාට ඉඩ ලද්දලද ප්‍රමාණය කුටිය ඇතුලේ සේනාසන පනවලා එළියත් පනලා දැන් අර තිපිලිස බොහෝම සතුටින් මේ දම් පිපිලි ගන්නලා අවසාන බුදුඥානාචි විචින්පත අතර ගත්තා බණ ටිකක් කියන්නේ. ඉතින් මේ හැම එකකින්ම ඒ සම්බන්ධ වෙච්ච පිළිස්සොල්ට ලැබිච්ච මේ අනුග්‍රහයට ඉල්පිලා ගිය සතුටක්. ඉතින් බුදුඥානාචි සාමාන්‍යයෙන් පින්කමක් කරනකොට කට්ටියට කතා කරලා කියනවා මේ පිළිස මේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකකොට පිළිස කවුරු හරි නැත්නම් නායකයා කතා කරලා කියනවා මේ කියලා ආදා පූජාවක් කරන්නේ. සාංගයාට දානයක් පිළිගන්නලා මේ දේනාගර පූජාවේ කතාව මෙහෙමයි කියලා මේ පින්කම හඳුන්වා දීම කතාව පිරිස කතා කරලා බමුණටම කියන්න කියලා. ඉතින් බමුණ නැගිටලා බුදුහාමුදුරන්ට වැඳලා කිව්වා මෙහෙමයි, මම මෙච්චර මේ ලොකු දුරදිග ගමනක් යන්න ගිය ගමනක් නෙවෙයි, මම දවසක් මෙතෙන් යනකොට මම දැක්ක මේ සංඝයා වහන්සේ නමක් මේ අපහසුතර පත්‍රය ඉන්නවා සිවුරඳ ගන්න තරක් නැතුව. අන්න ඒක දැක්කකොට මට හිතුණා මේ සංඝයා වහන්සේ විවේකීව ඉන්න අහිංසක කට්ටියනේ, මේක එලි කළා දෙන්න ඕනේ. ඉතින් ඒ එලි කළා දුන්නා පස්සේ ඔන්න තනකොළයි කරන්නේ. ඊට පස්සේ මට බැලිලා දාන. ඊට පස්සේ මට පුංචි මඩුවක් හදන්න ඉන්නවා. ඊට පස්සේ මේකේ පල්ලු හරක් ලගේ නිසා අපිට මෙන්න මේක කරන්න සිද්ධ වුණා. ඒ නිසා මේක එකක්වත් මම සැලසුම් කරපුවා නෙවෙයි. ක්‍රමයෙන් ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගික දානයක් දීලා මේ පිරික මේ තේනාසන පූජාවක් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ අවස්ථානුකූලවයි ප්‍රයෝජනීය තලකලයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ තේනාසනේ බාර අරගෙන අපිට බණ ටිකක් කියන්න අවසර කියලා දැන් බමුණා මේක ඉස්තිපත් කරනවා ප්‍රස්තුතය. මේ පින්කමේ ප්‍රස්තුතය. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ ඉන්න පිළිසෙට මේ බමුණගේ ඉදිරිපත් කරපු මේ කතා ප්‍රවෘත්තිය ධර්මයක් බවට පත් කරලා පටිච්ච සමුප්පාදයක් බවට පත් කරලා බුදුරජාණන් දේශනා කරනවා අනුපුබ්බේන මේ ධාවි තෝකතෝ කංඛනී කනේ කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මලමත්තනෝ. මේ ලෝකේ මේ ධාවි නම් වූ උප්පත්ති පඬිතයා නැත්නම් සීමල කල්පනා තියෙන මිනිස්සයා වැඩ පටන් අරගන්නේ අනුපූර්ව ක්‍රමයට තියෙන තැනින් පටන් ගන්න. අනුපුබ්බේන මේ ධාවි තෝක තෝකං කනේ කනේ ටික ටික හැම මොහොතේම. මෙන්න මේක තමයි මනුෂ්‍ය ජීවිතේ කොහොම එහෙම නැත්නම් ව්‍යාපාරික හෝ රටක දියුණුවේ රහස. අපි තියෙන තැනින් පටන් ගන්න ඕනේ. එහෙම නැතුව මේ අරයගේ නිව්‍යාපාරයගේ මේ අදහස් මෙයාගේ අදහස් පටවන්න ගත්තොත් කඩදාපත් මුල් බහින්නේ නැහැ. ඒක නිසා අනුපූර්ව ක්‍රමයේ කියලා කියන්නේ මේ දේශයට ගැලපෙන, මේ වෙලාවට ගැලපෙන ක්‍රමයි. ඉතින් ඒක තේරුම් ගන්න පිටරට කට්ටිය උපදෙස් හොනේ නැහැ. ඒ රටේ මිනිස්සු උපදෙස් හොන කරන්නේ. ඒ මිනිස්සුන්ට ඕනකම තියෙන්නේ. ඒක පස්සේ පටන් ගන්නකොට අපිට මේ වැඩ පිළිවෙලේ මේ ව්‍යාපෘති අවධාන හිතා ගන්න බෑ. පටන් ගත්ත තැන ඉඳලා තෝක තෝක ටික ටික කනේ කනේ ක්ෂණයක් ක්ෂණයක් පහස මෙන්න මේ අදහස මේ කියන සන්දර්භයේ කවුරුර ඉස්තර ගත්තොත් උන්ද යන්න පුළුවන් කෙලවරටම ගිහලා තමයි නැතර වෙන්නේ. ඒ නිසා කාට හරි මේ තාමේ දුෂ්කර මේ භ්‍රමණචර්ය ජීවිතයේ එහෙම නැත්තම් මේ නිවන් ලබනවා කියන වැඩේ ලබන්න ඕනේ නම් දැනට තමන් ළඟ තියෙන පින්තික තමන් ළඟ තියෙන දැනුම තමන් ළඟ තියෙන ප්‍රභව පටන් ගන්න හොඳටම ඇති කාටවත් ඒ වැඩේ පටන් ගන්න අහවල් දේ මදි කියලා දෙයක් ඇත්තේ නැහැ. එහෙම පටන් ගත්තට පස්සේ ඒක අත නැර සතතාභ්‍යාසයක් වතේ නිතිපත ටික ටික වැඩ වඩා යන්න පටන් අරගත්තොත් කිසි කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ කිසිම දෝෂයක් හිතෙන්නේ නැහැ. ඒක ස්වභාවික වර්ධනයකට ලක් වෙනවා. ඉතින් මේක තමයි අපි ගත්තොත් දැන් මේ බුදුහාමුදුරෝ පෙන්නලා දීලා තියෙන මේ අදහස තමයි මේ අපි මේ වෙනකොට අවුරුදු 200ක් විතර හදාරලා තියෙන මේ නවීන විද්‍යාව ජීවුනු වෙන්න එකම රහස. අපිට ඒක වෙනද විද්‍යුහුරු ගතියක් කියලා. අපේ බුද්ධාගම නැට්ටයි දෙයක්. අපේ බුද්ධාගම ගැන පරණ මේ යල්පැනපු දෙයක්. විද්‍යාව තමයි මේක කරන්නේ කියලා පටන් අරගත්තට මේ විද්‍යාවට මේ රහස බුදුරජාණන්සි කියලා දුන්නේ අවුරුදු 2600කට කලින් තියෙන තැනින් පටන් අරගන්න. මේක දවසින් දවස දවසින් දවස ටික ටික දියුණු කරා කිලෝරක් නැහැ. ඉතින් මේ ගැන බණ කියනකොට මතක් කරනකොට ඒ බුරුමේ පඬිස්සංශ කියනවා නිකමට හිතන්නේ කියලා අපි මේ අද දකින කාර්යක එතෙන්ට ආය කොහොමද කියලා. දැන් අවුරුදු 50කට විතර ඉස්සර ඉතිහාසයක් ගන්න කෙනෙකුට මිනිස්සු ඒ දවස්වල ඔය ලංකාවේ කතාවක් කියුවොත් කාර් එකක් යනවා දැක්කොත් මිනිස්සු පාරට එනවලු බලන්න මේ අලුත් ගැජට් එකක් ඇවිල්ලා. ඉතින් මිනිස්සු එනවලු පාරට බලන්න ඒ දවස්වල තිබුණු කාර් දැන් වුණොත් යන්න වටිනවා බලන්න ඒ තරම්ම පරණ මොඩල් දැන් ඒවත් දැන්ටත් අමාරු වෙයි. ඊට පස්සේ බලන්න අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද මේගොල්ලෝ මේක දිනු කරලා අද මේ තැනට එනකොට ඒ වාහනේක කොච්චර දැප පහසුකම් හදාගෙන මේක දිනු කළා කියලාද කියන්නේ. මේක එක්කෙනෙකුටයි වැඩක් නෙමෙයි. මේ ටිකෙන් 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 මේ දිනු කරන වැඩේ බුදුරජාණන් වහන්සේ තමයි ඉස්ලාම ලෝකෙට ඉදිරිපත් කරේ අනුපොබ්බ පටිපදා කියලා. අනුපූර්ව ක්‍රමය. ඒක සාරවත්යන් වහන්සේ සාමාන්‍ය තමන් මෙතන පැමිණිච්ච අන්‍යාගම් කෙක්ුණත් එහෙම නැත්නම් නාදුර කෙනෙක් ආවත් උන්වහන්සේ කවදාත් මේ පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඒව කතා කරන්නේ නැහැ. එහෙම හසර දාන කතාවෙන් පටන් ගන්නවා. තමන් උන්වහන්සේ බට්ටියක් කාලා දින්නේ. බඩගිනි දෙයනම් කියලා බට්ටියක් කාලා එනවා. ඒතෝ තේමන්තරණ ඔබ වහන්සේ බත් කාලා දින්නේ. ඕ මම බත් කාලා ඉන්නේ. ආ ඉතින් තමයි කතාව කරන්නේ. මොකද ඒක කවුරුත් දන්න කතාව. බඩේ බොකේ කතාවනේ. දාන කතාවෙන් පටන් අරගත්තට පස්සේ සබ්බේ සත්තාහර කිතික ඔක්කොටම අදාළයි කතා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්සකමෙන්ද පටන් ගන්න තියෙන්නේ කියලා. මේ දාන කතාව පිළිබඳ විතරය අපේ ශාසනයේ ඉතාම පුළුල් ශේෂ්ත්‍රයක් සහිත විශාල ශේෂ්ත්‍රයක්. ඉතින් බුදුරජාණන්සේ කවුරුහරි ඉදිරියට ඉදපත් වෙච්චාම එයාට දාන කතාවෙන් පටන් ගන්නවා. දාන කතාවෙන් පටන් අරගෙන ක්‍රමයෙන් හඳුල්ලා දෙනවා මේ දානීය කියලා කියන්නේ බුද්ධ ආගමක්වත් වෙන සන්දර්භයක්වත් නෙවෙයි බඩගිනියක් උට කන්න දෙනවයි කියන එක ඕකේ ප්‍රශ්නයක් නෙවෙයි හොඳ දෙයක් එච්චරයි බඩගිනියක් උට කන්න දීපන්. එසකොට ඒ බට්ටියක කවුරු හරි ආශාවෙන් කනව වරදනකොට උඹට සතුටු හිතෙනවනේ ඕක ආයෙ කවුරුට ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මේකට පින්ක ඇට 10ක පින්ක ඉද වෙනවා 20ක පින්ක ඉද වෙනවා 30ක් බලන්නේ නෝට් එකෙන් සක්න තියා බලන බින්දි දෙන්නේ ඒක තමයි මේ මානසික රෝග නැති කරන්න තියෙන එකම ලේලි උත්තරේ. තව කාට හරි මානසික දානයක් දීපන්. ඒකවල තමයි අසහනේ නැති වෙන්නේ. ඉතින් මේ දානේදී මේ කියන පුංචි කතාව යම් කෙනෙක් දන්නේ නැත්නම් හඳුනගත්තේ නැත්නම් මුන්දට කොහෙද බුද්ධා? මුන්දට කොහෙද ගැඹුරු ධර්මයක් කියන්නේ. ඉතින් පස්සේ බුදුජානකයන් සඳහන් කරන මේ දාන කතාවට පස්සේ මේ දානේ ලැබෙන ආනිසංශ කියලා જાතියක් තියෙනවානේ. ආනිසංශ කියලා කියන්නේ Tamanth මේක බලාගෙන ඉන්නකොට බඩගින්න සතුටට පිටක් දීලා බලාගෙන ඉන්නක කොච්චර සතුට වෙන්න පුළුවන්ද කියලා. ඔය බුදුරජාණන් වහන්සේ මේකම බලාගෙන ඉඳලා දාහනේ දෙන්න. සතුටට කන්න දෙන්නේ. අත හොදලා වත්ති ආන විසිකරනකොට ඉඳුල් ටික පස්සේ පස්සේ ඉන්න වැල්ගඩවිල්ලකට පහරයක් වේවා කියලා දුන්නත් බුදුරජාණන් සියක් පිටින් දෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා ඒ නොදන්නේ සතෙකුට අරමුණු කරලා අතෝතක ඉඳුල් ටික දානකොට 100ක් වින් සිද්ධ වෙනවා නම් තමන්ට යමෙක් ඇවිල්ලා කනව දැක්කොත් 100ව 100ක් වින් සිද්ධ වෙනවා කියන එක. ඊට පස්සේ ඒ කන සතා පුංචි සතෙක් නම් 100ව 100 නංග ලොකු සතෙක් නම් 100ව 100ව 100ක් සිද්ධ වෙනවා කියන එක. ඊට පස්සේ ඒ සතා මිනිසෙක් නම් ඒ වගේ 100ක් සිද්ධ වෙනවා. ඒකල කියනවා ඒ කන මනුස්සයා සිල්වන්ත නම් ඒ වගේ සීගුණයක් පින් සිද්ධ වෙනවා. ඒක නිසා උඹත් සීලක ඉඳලා පින් මේ වැඩේ කෙරුවොත් තව ගුණයක් සීගුණයක් පින් සිද්ධ වෙනවා කියන. ඊට පස්සේ කතා කරලා කියනවා මේ මනුස්සයා මේ කන මනුස්සයා සීලක විතරක් නෙවෙයි යම් හේකින් උත්තරී මනුස්ස ධර්මයක් සහිත පළවෙනි ධ්‍යාන සහිත කෙනෙක් නම් තව සීගුණයක් පින් සිද්ධ වෙනවා. යාව විපස්සනා ආදී මාර්ගඵලයක් ලැබලා තියෙනවනම් තව දීගුණයක් පිහිට වෙනවා. ඊට පස්සේ කියනවා මේක මහරතන් වහන්සේ නමකට පහේ බුදුජානක වහන්සේකට බුදුරජාණන් 100 බුදුරජාණන් ශ්‍රී ලංකාවේ උසලා කියනවා. මේ කොමත් හරි උඹ දැන් බුදුන් ධම්ම සංඝ ධර්ම කියොත් සිය ගුණයක් කොහෙට වැඩි වෙන්නේ කියලා. බුද්ධහරි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් දීලා ලබන කුසලයේ වගේ සිය ගුණයක් පිංචිත් වෙනවා. මම බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම සංඝුන් සරණ ගියා කියලා තමන් අපකට වෙන එක. ඊට පස්සේ තමන් සීලයක පිළිපදලා දෙනවනම් තමන් බණක් භාවනාවක් කරන ගමන් දානයක් දෙනවනම් තමන් ධානලාභියක් වශයෙන් දානයක් දෙනවනම් තමන් විපස්සනා ඥානසහිත කෙනෙක් වශයෙන් දානයක් දෙනවනම් තමන් මාර්ගඵල කෙනෙක් වශයෙන් දානයක් දෙනවනම් ඒක 100 සිටනක් ඒක නිසා ඒ තනින් පටන් ගත්තට පස්සේ කතාව යන්නේ ওই බරපතල දේවල් මොනවාක්වත් නෙමෙයි අපිට දන්න දේ. ඒ නිසා දාන කතාවෙන් පස්සේ බුදුසෙන තෙමීට සීල කතාවට ගිහිනවා. ගිහිලා කියනවා මේ ලෝකෙට ඉන මේ මිනිස්සයෝ මේ ජීවිතෙන් පස්සේ යන්න හරියක් යන්නේ අපායට. එක්ක තුලට යන්නේ. බොරුවට නිකන් බය වෙන්න එපා. බය වුණා කියලා කරන්නේ දෙයක් නැහැ. අනේ කයි යනවම තමයි. බුදුසෙන වැඩි ටිකක් උද්දාන්නේ. නියපොත්තට අරගෙන පෙන්නනවා මේ මනුස්සාත්මේ ලබන මනුස්සයෙන්ගේ නැවත මනුස්සාත්මේ ලබන කොටස මේ නියපිටට ගත්ත පස්තික වගේ මහ පොළොව වගේ කන්දරාවක් අපාය තමයි යන්නේ. මොකද දානයයි සීලයයි නැති නිසා. විද්‍යාන් නැති නිසාවත් මාර්ගඵල නැති නිසාවත් රහත් නුන් නැති නිසා නෙවෙයි. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ සේරම මේ දානි මේ සීලය මනුස්සයා නොතකන්නේ මොකටද? කාමේ නිසා. ඒ තරම්ම මේ කාමයේ අපට. ඒක නිසා මිනිස්සු කාමයාගේ ආධිනව දන්නවා නම් ඒ මිනිස්යාන්ට මේ දාන සීල දෙකෙන් ගිහිල්ලා කාමයේ ආධිනවේ ඕකාර සංකේත භාවය තේරුම් ගත්තොත් ඒ මිනිස්යාට තේරෙනවා මෙච්චරක් මේ මිනිස් ලෝකේ හෝ ඊට වැඩිය උසස් දිවි ලෝක සම්පත් එහෙම නැත්නම් මේ මඟුල්සක්වලේ උපදින්න අවස්ථාව තියෙද්දී මේ මිනිස්යා මේ කාමයට පහඳින ගතිය නිසා බැල මෙහෙම් කරන නිසා දාත වෙන නිසා කඹරන නිසා උදී හන්දේ මේක කරන නිසා මේ ජීවිතෙන් පස්සේ අපාගත. ඒක යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ දාන සීල දෙක රැකගෙන මේක කෙරුවොත් අරිවන ස්වර්ග සම්පත්තිය හම්බෙනවා කියන මේ පුංචි කාරණාව තේරුම් ගත්තොත් මේ අපාය ගමන නැත කරන්න පුළුවන්. නමුත් ඒකවත් කරන්න බෑ. කාමයේ තරම්ම මනුෂ්‍යයා මත් කරවන යන හරියක් යන්නේ කාමෙට. දැන් මෙතන පොඩ්ඩක් පාර්ක බහැල බලන්න මොකද වෙලා තියෙන්නේ. මේ ගේ ඇතුළේ නම් අපට සුදු ඇඳගත්ත පිරිසක් දකින්න පුළුවන්. එළිය මොනවයි තියෙන්නේ? රට දිහා බලොත් මොනවද තියෙන්නේ? ලෝකජා බලවත් මොනවද තියෙන්නේ? අපිට මේ කතාව ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙයිද? මේ සීමිත පිටිවිද කර දොරවල් බහගෙන කතා කරනවා මිස කියා ගන්න බැරි තරම් සම්පූර්ණ ගවේෂණයේ තියෙන කාමිට ඉති එකල්ලවල මේක දියුණුවක් කියලා හිතාගෙන මේක සભ્યත්වයක් කියලා හිතාන මේක ශිෂ්ටාචාරයක් කියලා හිතාන මේක කොහොමද රකින්න ඕනේ කියලා හිතාගෙන තියෙන මේ ලෝකෙද බලනකොට සරුවචනාංශයේ මේ අනුපූර්ව කතාවේ යටිගත කරන කෙනාට සංසන්දනාත්මකව දැනගන්න පුළුවන් මේ කරන්න පුළුවන් ටික මේක ටික ටික දිනු කරගෙන යනවනම් මේ ලෝකෙ ඔක්කොම අපායට ගියත් එහෙම නැත්නම් බහු ජනතාව අපායට ගියත් මේ Tamanට මේ ස්වර්ගයට යන්න පාර බෙන්නන්න නෙමෙයි මම මේ බණ කියන්නේ අඩුගානේ ඒකවත් එහෙනම් අඩුගානේ මැරිලා ගිහිල්ලා මේ ආත්මෙ දිනවන් ලබා ගන්න බැනොත් ආය මනුස්ස ආත්ම භාවයක්වත් ලබන්න බැරි මොකද කාමයේ ආධිනව නිසා. ඒ නිසා කාට හරි මේ තරමටම පහඳින්න ඕනේ, මේ තරමටම කඹරන්න ඕනේ, මේ තරමටම දාගලෙන්න ඕනේ යද්දි මේ කාම සම්පත්තිය කියලා කල්පනා කරලා බලනකොට ඒක පිළිබඳව සෞඛ්‍ය සම්පන්න මනසකට ඇති වෙන අදහස තමයි මේ කම්මේ කියලා කියන්නේ. අපිට බැරිද මේ කාමයන් අඩුවන්නේ පැයකට වෙන්න දවසේකට අඩුගානේ අපිට බැරිද සෝමානිකට වරුවක් වෙන් කරන්න? එහෙම නැත්නම් මාදිකර දවසක් වෙන් කරන්න? එහෙම නැත්නම් අඩුගානේ මේ වගේ භාවනා වැඩමුළුවක් වගේ දවස් 7-8ක් කරන්න? එහෙම නැත්නම් පැවිදි වෙන්න? බලන්න ඒකට තියෙන ආකර්ෂණය කොච්චර අමාරුද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක මේ ඒ පැත්තට හිතපු දවසේ තමයි තේරෙන්නේ අපි කාමයේ වශයෙන් එකතු කරන එක සාර්ථක වෙන්න 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 අභිනිෂ්ක්‍මණය අමාරු කාම ජීවිතයේ භෞතික ජීවිතයේ ආමිෂ ජීවිතයේ වස්තු සම්පatti වැඩි වෙන්න වැඩෙන්න ලාභ සත්කාර සම්මාන කීයක වැඩෙන්න වැඩෙන්න මේ අභිනිෂ්ක්‍මණය අමාරු බුදුජානනාංශයේ දේශනා කරනවා හැට බිරිලා හොට බිමැනිලා ඉන්න වයසක අම්මණිකෙනෙක් කතාවට වරිගෙන නාකි ලොම්බෙක් තමන්ගේ ගේ දිරලා මේ පැත්තෙන් ගිය කපුට ඒ පැත්තෙන් යන්න පුළුවන් තරම් බල්කොටේ කියලා හැග්ගා. පහුවෙන්ද හම්බ කරන්න තියෙන්නේ ගෙවිච්ච දෑකැත්තක් විතර නම්. අද රැහැට කන්න තියෙන ලබු කැටයක තියෙන මේ මුං ඇට පතක් විතර නම්. ඒක උයන කාලා අර නාකිච්ච බදාගෙන බුදිනවා මිස හෙට උදේට මේ දෑකැත්තෙන් හම්බ කරන කනවා මිස අර දිවච්චකේ අතාරින්න බෑ කියලා. අර නාකි ලොම්බිය අතාරින්න බෑ. අර අර අත වේ ගෙවිච්ච දෑකැත්ත අතාරින්න බෑ කියලා. අර ලබු ඇට මුන්නේට නැති ලබු කට්ට අතාරින්න බෑ කියලා. ඉතින් මහණෙනි කුමරු කුමරි සැපැති කෙනෙක් කෙසේනම් ගීවි අතාරින්න කියලා තියෙනවා. ඔය බන්ධනේ තේරුම් ගන්ඳ කාට හරි සිද්ධ වෙන්නේ මේ කාමයට හම්බ කරලා ඒකට යෙදෙන කාලෙ නෙවෙයි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරපු දවසේ තේරෙනවා මොනවද හම්බ කරලා තියෙන්නේ කියලා. මේ හම්බ කරලා තියෙන දේවල් ඒ කාන්තේම දානීය නොදී හොරකම් කරන පැත්තට මනස උනන්දු කරවන. සීලය කඩලා සතුන් මැරීමට හොරකම් කිරීමට කාමීච්ඡාචාරය කියනට බොරුවට කියනමට ඉස්සචන් පරිසිට වචෙන්ද හිත කඩනවා. ඒ නිසා යාට ඒකේ දෙවියන්ල ගමනේ අනකොට තේරෙන්නේ නැහැ. මේ මම කරන්නේ හොරකමක්, මම කරන්නේ සතුන් මැරීමක්, කාමීච්ඡාචාරයක් කියලා නෑ වනේ සෙල්ලක්කාරකම් විදියට පේන්නේ. බොරු කේලන් හිස්සචන පරිසවචන තොලියකට ගෑවිලා නෑ යන්නේ. සීමාවක්. ඉතින් අන්තිමට ගිහිල්ලා මේකේ ආදීන වෙන දවසේ නොකොට ඉසාරක බැනගෙන අනේ බලන්න මට මේ වෙච්ච දේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේක දැක දැන ගන්නවා නම් පුළු පුළුවන් ප්‍රමාණයෙන් ටික 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 මේ කටයුතු කරනවා නම් මේ කාමයාගේ ආදීනවය පෙන්වුවාට පස්සේ බුදුචාන් වහන්සේ බණ ආහන කට්ටියගේ හිත බලනවා මේ මිනිස්සුන්ට මේ දාන කතා සීල කතා ධර්ම කතා කාමයන් ආදීනව ඕකාර සංකේතන නිස්සරණානි සම්තන් කියනකොට ඒ බණට ලෑස්ති කෙනා එහෙම නැත්නම් පාරමිතා ශක්තිය තිකෙනා නැත්නම් පින් ඇති එක්කෙනාගේ හිත බුදුදාසන්තට පේන්නේ කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පරණ චිත්තම් විනිවර්ණ චිත්තම් යාගේ හිත ඒ ඇහෙනකොට ඒ බණ කතාව ඇහෙනකොට හරියට දීවපුරන්ට කලල් කරන ලද මඩක් වගේ හිත පුදුම මෙලෙකතියකට එනවා මුදු චිත්තන්ත මුරුදු වෙන පටන් ගන්නවා මම මෙච්චකල් දැඩි වෙලා මේ හම්බ කරන්නයි ලාභ සත්කාර උට්ටයි මිනිස්ටි කරන්දු සතුල් කරගෙන ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරගෙන හිටියට මේ බණක් ළඟට යනකොට බුදුන් ළඟට යනකොට වෙනසක් ඇති වෙනකොට මේ හිත මුරුදු වෙන පටන් ගන්නවා උදග්ග චිත්ත ලොකු උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා මේක මේ කට්ටියක තුල කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක මම හිතට ගන්න ඕනේ උද්‍යෝගිමත් වෙනවයි කියලා කියන්නේ බෞද්ධ සමිතිය හදාගෙන නටන එක නෙවෙයි මට තව පියවරක් යන්න පුළුවන් දෙ කියලා බලනවා පසන්න චිත්තන් ලොකු ප්‍රසාද භාවයක් එනවා අනේ බුදුන් ඉස්සරහන ඉන්නේ අනේ මේ බසත් ධර්මයෙන් ඇහින්නේ අනේ මට ඉදිරි තීන්දුව ගන්න පුළුවන් අනේ මට ක්ෂණ සම්පත්තිය තියෙනවනේ කියලා තමන්ගේ මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ අවස්ථාව දුරට තේරෙන පටන් ගන්නවා එතකොට ප්‍රසන්න භාවයක් එනවා දැනට බැඳිලා ඉන්නේ නමුත් මේ බැඳින් කඩන්න පුළුවන් නේ මම මේක කරනවා කියලා විනීවරණ චිත්තයක් මේ නීවරණ පහ ඇඟි හැපෙන දේවල් නෙවෙයි නීවරණ කියන්නේ හිතට එන හුදු හිතවිල්ලක් විතරයි මේ හිතවිල්ලෙන් තමයි අපි මේ අපලාහණි කරන්නේ ඇඟි හැපෙන දන්න බුල්ඩෝසරයක් යනකොට තල්ලු කරත හැකිනේ එහෙම ගන්නෑ මේ හිතේ තරම්ම දුර්වලයි යාට හිතෙනවා මේ බුදුන් ඉදිරි පිට ඉන්න ටික මේ ටික මේ බණ අහන ටිකේ මනිතේ කාමච්ඡන්ද ව්‍යාපාර තීන මිද්ද උද්දච්ච කුච්ච නැත්නම් මේ චිත්තක්ෂණය තමන්ට පේනවනේ මිච්ඡර සංසාරයක් දිනාපු නීවරණ තාව කාලිකව දුරු නැයි කියලා අර මෝහ පටල යනවයි කියලා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේක මට සදාකාලිකව හැමදාම කරපින්නගෙන ඉන්න බැරි වුණාට තාව කාලිකව හෝ නීවරණ නැති හිතක් මට ඇති කර ගන්න පුළුවන් කියලා. බුදුරජාණන්සේ එතෙන්ට අනකම් කෙනෙක්ගේ හිත හදලා තමයි මේ සාමුක්ඛංශික දේශනාව කියන චතුරාර්ය සත්‍ය විස්තර කළා දෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මේ හතර පන් හන්දියක ලෞත්‍රිකරම් බඳගෙන ඉන්න චතුරාර්ය සත්‍ය උගන්වන්නේ කියලා අද දින විශ්වවිද්‍යාල දිහා බලනකොට මුන්දලා බුදුහාමුදුරන්ගේ මේ කියන අනුපූර්ව ක්‍රමය නොසලකා නොතකා ඌරන්නේ කියලා පිට මුතු දමන්නාසේ මේ කෙරුවට ආකන්නේ. එතකොට හොද්දට තේරෙනවා කියන කෙනා ළඟත් ඒ ප්‍රතිපදාව නැහැ. අහන කෙනාට යන්නේ නැහැ. නමුත් මේ බමුණට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ බමුණ මේ බොහෝම සරල වැඩකින් පටන් අරගෙන අද මේ වෙනකොට යා සීනාසන පූජාවක් කරන සංඝ පිරිස බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් සාංකෝ දෙන්න තරමට පින්කමක ප්‍රධාන දායකයා වුණාට පස්සේ එතකොට මේ බමුණට ඇති වෙච්ච සතුට ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ අද දක්වපු මිනිස්සුෙකුට ආනුපූර්ව කතාව කරනකොට ඒ බමුණට ඇතිවෙච්ච සතුට නිසා එයාට තේරෙන්නේ දැන් මේ මටම කියන බණක් වශයෙන් ඒක පුතුම උද්‍යෝගයක් ඇති කරනවා. ඒක කියන්න පුළුවන් අද වගේ මේ 2015 මේ මාතේ තියෙනේ අද වගේ කාලයක් වෙනකොට ලංකාවේ හෝ මේ වගේ රටක බණ කියන ප්‍රමාණය පොඩ්ඩක් හිතන්න. අපි අම්මා මුත්ත කාලේවත් කියවුණේ බණක් නේ කියෙන්නේ. පුදුමාකාර බණකෝයක් කියනවා. එනමුත් කෝ වෙනසක්? ඒ මොකද? එහෙම බණ නෙමෙයි මිසක් අහන බණ නෙමෙයි. පොල් ගාන ගමන් බණවා. අර වැඩි කොන්න ගමන් මේ වැඩි කරන ගමන් බණවා. ඒ නිසා ඉතින් බණ කියනමඳුරට කියවුදායි අපි අහනවා කියලා වගේ අර බුදුහාමුදුරුව මේ මට කියන්නේ කියලා වගේ ඇහිල්ලක් සිද්ධ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ සිද්ධ වෙනකොට තමයි හිත උකල්ල චිත්තම් මුදු චිත්තම් උදක චිත්තම් පතන චිත්තම් ආදී වශයෙන් හිතේ ඒ කියන උද්‍යෝගය මත වෙලා එන්නේ. ඉතින් මේ බමුණට බුදුරජාණන් වහන්සේ මේ කරපු ධර්ම දේශනාව ඊට පස්සේ ඒ හදාගත්ත උද්‍යෝගය මත කලල් හිත මත මුරුදු හිත මත විනීවරණ හිත මත දේශනා කරපු චතුරාර්ය සත්‍ය නැත්නම් සාමුක්ඛංශික දේශනා නිසා ඒ බමුණ ඒ බණ මඩුවේදීම සෝවාන් මාර්ගඵල ඥානයට පත් වුණා කියන එක තමයි ධම්මවදට්ට කතාවේ සඳහන් කරන්නේ. ඉතින් ඒක කතාව මේ දේශනාව මේ ගාථාව ඉදිරිපත් කරපු කතාව. නමුත් මේකේ තියෙන සන්දර්භය තමයි මේ තෝක තෝකම් කණේ කණේ කියන එක. ටික ටික මොහොතක්වත් අත නැහැ. ඉතින් ටික ටික මොහොතක්වත් අත නැහැ දෝනේ කාට තමයි ඉබ්බා කියන්නේ. ආවා පිමි බනිනවා හැබැයි ඉඳ පුගම් පුදිනවා. මේ පොඩියුන් දන්නවනේ ආවා ඉබ්බායි කතා. ඉබ්බා කියලා හැමදාම ආවට කියනවා ආවා කියලා ඉබ්බාට කියනවා වරෙන් මචං රේස් එකට යන්නේ. ජා ඉබ්බා වල නෑ ඕනේ නෑ. මට මේ ගේ මුසගෙන යන්න අමාරුයි. ඉතින් අනිද්දාසෙත් ගියා මොකක්ද මේ චැලෙන්ජ් එකක් දීගොම මෙහෙම කරන්න වරෙන් කො මයික් එක දුවන්න කියලා. ඉතින් ඉබ්බා බැරිම තැන කිව්වට ඉතින් උඹට ඕනේම නම් එඤ්ඤං කියලා. ඉතින් පස්සේ ගැලී ඉන්න සතුට ඩොක්කෝඩම් කියලා ජය කනුව සකස් කරලා පටන් ගන්න දැනත් පටන් ගන්න ආවා පෙන්නලු පින්මත් දෙකක් කිසි ගේමක් නැතුව ඉතින් දැන් ගිහිල්ලා ජය කනුව ළඟට ගියාම ඉතින් තනියම දුවගෙන ගිහිල්ලා දිනන්නේ ඒකනේ. එයා හිතවලු ඒක නිසා ඉබ්බා ළඟ ළඟ තියලා ටයිටයි ගේමක් දෙන්නම් කියලා පොඩ්ඩකට ගිහිල්ලා ගහකට උදිය ගත්තා. ඉබ්බ තෝක තෝකම් කණේ කණේ ඉබ්බ බිම තිබ්බේ නැහැ ගේ උස්සගෙන. එයා එමෙිට එමෙිට ගිහිල්ලා ඕන්න ජය කනුව දෙන දෙවල ප්‍රීතිකෝසක් කරනවා තමයි ආවට මතක් වුණේ. මේ තරඟයක නේද ඉන්නේ මම බුදියගෙන නේද ඉන්නේ කියලා. ඒ නිසා මේ වැඩක් කරනකොට ඒකට කියනවා දුර නික්ෂේපය කියලා. ගත්ත වගකීම අතබිම තිබ්බනම් මෙවැනි සාධනික වැඩ ගන්න බෑ. ගත්තනම් බර ඒක ඉවර වෙනකම්ම අරගෙන යනවා. ටික ටික ගෙනියන්න තියෙන. ඉතින් මේකට යුත්තේදී තමයි මිනිහා නොමිනිහා තේරෙන්නේ. තමන්ට පුළුවන් ප්‍රමාණය වගකීමක් අරගෙන ඒක ටික ටික කරගෙන යනවනම් භෞතික ජීවුණුවක් ලැබෙනවා. ලාභ සත්කාර සම්මානත් හම් වෙනවා. ඒ ඔක්කොම කටයුතු අතරේ මේ භාවනා ජීවිතයත් කරතයි. බුදුජානකසේ කවදාකවත් මේ ඔක්කොම බහතබල මේකට එන්න ඕනමයි කියන කතාවක් කියලා නෑ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරනවා නම් අර කවුද බටහිර විද්‍යාඥයෙක් කියෝනේ මේ අපි දැනට කරන දේ අනිවාර්යයෙන් මේට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. මේ කරන දේ මේට වඩා හොඳින් කරා එච්චරයි. ඉතින් ඒක බුදුජානනාංශයේ ඉදිරිපත් කරන්නේ අපි නරක වැඩ කරනවට වැඩිය පව් වැඩ කරනවට වැඩිය හොඳ වැඩ කරන එකට අපි කියමු කුසල් කරනවායි කියලා. අකුසල් අතහැරලා කුසලයටපත් වීම අපි ශිෂ්ට මිනිස්සෙකින් බලාපොරොත්තු වෙන බෞද්ධකෙ නෙවෙයි ශිෂ්ට මිනිස්සෙකින්. මෙන්න මේ කුසලයට පත්‍රිච්ච මිනිස්සයා අධි කුසලයේ අඳුනන්නේ නැත්තම් අධි කුසල අවස්ථාවේදී තාමත් අධි කුසලයේ පැත්තක තියලා පරණ කුසලයම කරනවා නම් ඒ මනුස්සගේ දියුණුවට බාධා වෙන්නේ තමන්ගේ කුසලයම තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපි ගමන හරිනම් ඉන්ට ඊට වඩා අධිකුසල් කිරීමේ ප්‍රස්ථාව අපිට ලැබෙනවා. ඒකට කියන්නේ ධර්මයේ තියෙන ඕපනයික ගතිය කියලා. ධර්මයේ කියන්නේ ඉන්ට ආඩු කරදර සහිත වැඩි පින් කරනකොට දක්ෂකම් වලට නැත්තම් අධිකුසලයට ඉදීනවා. ඉතින් අර භාවනාවක් හෝ තමන්ගේ සුභ සිද්ධිය හෝ එහෙම නැත්තම් තමන්ගේ අර්ථ සීතිය ගැන නොදන්න එකන මම කුසල් කරනවා කියලා සතුටු වුණාට කුසල් කිරීම නිසා මගහැරෙන අධි කුසලය එයාට පේන්නේ නැහැ. එහෙම නැත්තම් එයාට වුණීමක් වෙලා තියෙන එයාගේ කුසල් ටිකම නැහැ. මෙන්න මේක කඩලා විප්ලවීය කල්පනාවක් කරහා හැම දෙයක්ම හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙන නිසා මේ කුසල් කරන මම දැන් කුසලයෙන් සන්තෝෂ නොවි අධි කුසලයට කොහොමද කටයුතු කරන්නේ කියලා පෙන්වන්න බුදුරජාණන් වහන්සේ විතර මිනිස්යාට තවත් දියුණු වෙන්න ක්‍රම කිව්ව කිසිම ශාස්ත්‍රඥ වහන්සේ ළමක් නැහැ. අනික හැම කෙනාම කිව්වේ මේ දෙයන්නාගේ ආශිර්වාද ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට නොපේන කාගේදෝ සුභාසින් කර ගන්න. බුදුරජාණන්සේ මොකක්වත් කිව්වේ නැහැ. මේ විපරිණාමයක් ඇති කරගන්න ක්‍රමයට පරිණාමයක් ඇති කරගන්න ක්‍රමයට බුදුරජාණන්සේ ළඟට ආපු කෙනෙක් අලුතෙන්ම ආපු කෙනෙක් දැක්කොත් බුදුරජාණන්සේ ක්‍රම හතරකට සම්දස්සේති සමාධිපේති සමුත්තේති සම්පාසේති කියන ක්‍රමයෙන් තමයි යවකුළු ගන්නන්නේ. එයාට මතක් කරලා කියනවා දැන් බුදුන් ඉදිරියට කවුරු හරි ආවනම් ඒ මනසට ඉඟියක් කරලා පෙන්නනවා මේ ලෝකේ කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ කලකිනි මනුසත් බව ලැබගන්නේ. දැන් ඔබට මේ කලකින් හම්බෙන බුදු කෙනෙක් හම්බෙලා ඉන්නේ. මේ මනුස්සාත්ම භාගයක් ලැබෙලා තියෙන්නේ. ඒ නිසා මේ බොහෝ මනුෂ්‍යයන් අතර ඔබ දැනට මේ ලබලා තියෙන තත්ත්වය ඔබ දන්නවද? ඒක සම්දර්ශනය කරලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක සැරයක්ද අපිට බුද්ධ ශාසනයක් හම්බෙන්නේ. ඒ බුද්ධ ශාසනය කියන වෙලාවේ අංග පුරාවක් සහිත හැකන දිවනාගේ සහිත මනුස්සාත්ම භාවයක් හම්බෙන්න කොච්චර කාලයක්ද? ඒකදී මේ ක්ෂණ සම්පත්‍ය හම්බෙන්න කොච්චර කාලයක්ද කියලා මේ මිනිස්යාට නොකිය කියනවා. ඔබට වෙන මොන පිනක්වත් ඕනේ ඔය පින සමාදන් කරන්න කියලා. ඉතින් මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ඒ මනුස්සයා දන්නේ නැහැ මම මේ ඉස්සරහ ඉන්නේ බුදුහාමුදුරුවෝත් එක්ක කියලා. ඒ මනුස්සයාට බේනෝ নানা ආකාර දේවල් මම බුදුහාමුදුරුවෝ මේ කාඩ් එක පෙන්න මෙහෙම බලපන් මම බුදුහාමුදුරුවෝමට අහවල්වල් දිග්දි දිනවා ඒ බයිලා කතා කරන්න යන්නේ නැහැ. නැන්සි ඒත්තු ගන්නවා ඔබ ඉස්සරහ ඉන්නේ ඔබ වගේ මිනිස්සෙක්. ඔබත් එක්ක කතාබත කරන්න පුළුවන් මිනිස්සෙක්. මේ විස්තර කරලා බුදුහාමුදුරුවෝ අති ශ්‍රේෂ්ඨ කෘත්‍ය තමයි එයා ඒකට සමාදම් කරනවා. සම්දර්ශනය කරලා පින්න සමාදම් කරනවා උඹ ඔබ සමාදම් වුනේ නැත්නම් උඹ කාලකන්. ඒක උඹට හෝනියමක්. උඹට කාදාකක් දිනුවක් නැහැ කියලා මේ මිනිස්යා ළඟ තියෙන මේ පින. දැන් බුදුන් ඉස්සරහට යන්නේ දෙවිගේ පිනක් නෙවෙයි ඕන කරන්නේ. ඒක හුදෙක මතක තියාගන්න බුදුන්ට තේරෙන විතර මේ මිනිස්යාට තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක් ඉස්සරහට පත්‍රිමේ වටිනාකම බුදුන්ට තේරෙන තරමට ඉස්සරහින් මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා තමයි උඩ පුතඥය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තියෙන කරුණාව ඒ මාසයට ඒක පෙන්නලා ඒක සමාදම් කරනවා. සම්දස්සේදි සමාදවේදි. ඒකට මේ මිනිස්සුන්ට තේරෙන දැන් ඔන්න වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද මට බුද්ධ ආශිර්වාදය ලැබිලා තියෙනවා. බුදුරජාණන්සේ මට ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සමාදම් කරවලා තියෙනවා. එතකොට බුදුරජාණන්සේ ඒ උන්නන්දුව දැකලා උද්‍යෝගය දැකලා සමුත්තේජනයක් කරනවා. ඔතන හිටියට ක්‍රීති යුතුයකමක් තියෙනවා. කාර්යභාරයක් තියෙනවා. ශික්ෂණයක් තියෙනවා. මෙන්න මේ විදිහට කරන්න ඕනේ. අර උනන්දු වෙච්ච හිතට නෙලාගත්ත මල් බන්දේසියකට මල් පැන් ටිකක් එහිනා වගේ උද්‍යෝගී කරනකොට මේ මනුෂයාට ගාක් වෙලා හිතෙනවා, අම්මෝ දැන් බලනකොට තව ගොඩක් වැඩ තියෙනවනේ මට, මෙහෙම කරන්න වෙනවනේ කියනකොට පසු බලනකොට සම්පාංශනය කළා කියනවා. ඔය විදිහටම තමයි තියෙන දේ දැනගෙන ටික ටික දිනු කිරීමේ ක්‍රමයෙන් විතරමයි බුදු වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ දන් දීලා දාන කුසලයෙන් සීල කුසලයේ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් අමනයි තකතිරුයි මරි මොඩ. දාන කුසලයෙන් අම්බේ දානන් තන්ත විතරයි. දාන කුසලයට ගියේ එක්කනට සීලේ ප්‍රාණ අවස්ථාව ලැබෙනවා. ඒකට සමාදන් නොවුනොත් කොච්චර දන් දුන්නා සීල කුසලේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දානීය දෙන කෙනා මම මේ දානියත් හොඳට කරන ගමන් සීල කුසලයට සමාදන් වෙන්න ඕන කියනවනම් අන්න උන්දට විතරයි ආත්මනුකම්පාව කියන එක තියෙන්නේ. එහෙම නැත්නම් අත්ත කුසලයේ කියන එක තියෙන්නේ. ඊට පස්සේ මේ දාන කුසලයේ සීල කුසලයේ කරනකොට සීලයේදී දානයේදී අපිට ආයුර්ණ සපෝල ප්‍රඥා ලැබෙනවා කියන එක මනිකන්න පිළිස දානවා. සීලයේදී තමයි අරසාවක් තියෙනවනේ. තීන බය නැති වෙලා දැන් ඔය කියනවා මේ අසහනේ මේ මනුස්සයාට තියෙන මේ ප්‍රධාන අසහනය සීල් නැතිකම නිසානේ. ඉහිහිට ගියාට පස්සේ මාසර තියෙනවා රජුන් බඳට යන්න පුළුවන්, සභේකට යන්න පුළුවන්, සංඝ බඳට යන්න පුළුවන්, පඬිතෙන් බඳට යන්න පුළුවන්, දෙවියන් බඳට යන්න පුළුවන්, බ්‍රහ්මචර්යයට යන්න පුළුවන්. මොකද මට සීලේ තියෙනවා. ආන්නේ ශක්තිය ආවට පස්සේ එයා දැනගත්තුත් මේ දාන සීල කුසල කරාට ditta dhamma sukha viharane කියනවා වූ ධ්‍යාන සුඛේ කද්දාකත් ලැබෙන්නේ. ඒක සඳහා වෙනමම අභ්‍යාස පන්තියක් තියෙනවා. ඊ අභ්‍යාස පන්ති කරන්න පුළුවන්නේ දාන සීල කුසලයේ තියෙන කන විතරයි. ඒක නිසා එයා මේ වට පිට බල බලානේ මට බය අනික් කට්ටිය නිකන් ඉන්න ඕන කියලා හිතියොත් හරියන්නේ නැහැ. එයා සමාදාන වුණොත් සමාධි කුසලයට එයාට හම්බ වෙනවා ඉඳුන් හිට උපහස්කම් කරන ඉරියව්වක සක්මනක පරියන්කේක පහවකම ලැබෙනවා. නමුත් කවදාකවත් විපස්සනානේ සම්ප ලැබෙන්නේ නැහැ. කදාකට වෙන්නේ කොච්චර දන් දුන්නත් කොච්චර දිල්ලක්වත් කොච්චර සමති කරා විපස්සනා ලැබෙන්නේ නැහැ. හැබැයි යාග විපස්සනා කරන සුදුසුකම තියෙනවා. ප්‍රභවය තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. එයා ඒකට වෙනමම ප්‍රයත්නයක් කරනවා. ඒ ප්‍රයත්නය කරනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ ඇත්ත ඇති හැටි මේක මෙහෙම අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙම නැත්නම් මේක ඇති හැටි දැක ගන්නකොට තේරෙනවා අනේ මේ දාන කුසලයේ නිසානව මට මේක ලැබුණේ. අනේ මට මේ සීල කුසලයෙන් නිසා මේක ලැබුණේ. අනේ මේ සමාධි කුසලයෙන් නිසා ලැබුණේ. නමුත් මේ විපස්සනා ප්‍රයත්නේ නොකර විපස්සනා නිසා ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අනුපූර්ව වැඩපිළිවෙල එකට එක ආනිසංස දෙන වැඩපිළිවෙල. කවුරු හරි හිතනවා නම් දාන කුසලය කරලා නිවන් ලබන්න පුළුවන් කියලා බුදුසසුන චුන්දට අවස්ථාවාදීයි කියලා චෝදනා. අවස්ථාවාදී එකින් මේක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය අවස්ථාවාදීන තියෙන තැනක් නෙවෙයි. දහන කුසලේ කරපේ කරන ඕන නම් සීල කුසලේ අවස්ථාවාදීන. අවස්ථාවකට පස්සේ සමාධි කුසලේ ප්‍රඥා කුසලේ. එතකොට ආනිසංස ලැබෙනවා. එහෙම නැතුව දාන කුසලේ කරලා විපස්සනා ආනිසංස දෙඤ්ඤම් කුරඤ්ඤම් ලැබීවා කියලා හිතන එක කියන අවස්ථාවාදී කියලා. බුදුසසුනේ සඳහන් කළ තියෙන මේ සාසනේ හේතුඵල ධර්මය දන්න කෙනෙක්වත් දායකත් අවස්ථාවාදී වෙන්නේ හේතු තිබුණොත් විතරයි ඵල ලැබෙන්නේ. ඒ සඳහා කළ යුතු ක්‍රියාව අනුපූර්ව වශයෙන් කරන මේ ක්‍රියාව බුදුජානකෝ උනන්දු කරවලා සඳහන් කරනවා. ඔබ යම් දවසක මේ දාන කුසල සීල කුසල සමාධි කුසල ප්‍රඥා කුසල තීරුම් ගත්තා මේ අනුපූර්ව ක්‍රමේ ඔබේ යුතුයකමක් තමයි ඒක අනික් අයට කියලා දෙන්න. එහෙම නැත්නම් ආත්මාර්ථකාමී නොවි කියලා දෙන්න. නමුත් එතෙන්ට එනකන් ඔය කියා දීමේ කටයුතු වල වැඩි විස ව්‍යවහෘත වෙන්න යන්න එපා. ඒතකොට තමන්ගේ කටයුතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ තමන්ගේ වැත්තක කෘත්‍ය පැත්තකදීදී කියලා දෙන්න හදනකොට වෙන්නේ අර අවස්ථාවාදී වගේම මේ තමන් සුදුසුකම් නැතුව කරන එක. බුදුජානකසේ ඒක ලස්සනට තේරවාදී වශයෙන් හොඳට පුරුදු කළා. ශක්තිමත් ප්‍රතිගෙන දක්ෂ කෙනා. හැකියාව ඇති කෙනාට කියනවා දැන් තමන්ගේ අත්දැකීම් අනිකයිට කියලා දෙන්න කියලා. ඒ නිසා මේකට කවුරු මොන විදිහින් චෝදනා කරන්න ගියත් අපි මේ තේරවාද ක්‍රමයේ ආත්මార్థකාමී ක්‍රමයක් නෙවෙයි. තමන් දැනගත්ත පස්සේ කියලා දෙනවා. ඉතින් මේ විදිහට අපි ගත්තොත් මේ කතාව දාන කුසලයේ සීල කුසලයේ සමාධි කුසලයේ ප්‍රඥා කුසලයේ කියන එකේ මේ භාවනා ලෝකෙට මේකෙන් ආදර්ශයක් ගත්තොත් මේ සමාධි භාවනා ප්‍රඥා භාවනා කියන එකට බුදුජානන් වහන්සේ මේ අර බමුණට දීපු උපමාවෙන් වෙනමම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. බමුණට දීපු උපමාව තමයි යම් කිසි කෙනෙක් රත්තරම් පළඳින දෙයක් ආභරණයක් කනකරඬුවක් බලලක් තැල්ලක් මාලයක් ටිකක්ල් පාවිච්චි කරනකොට මේ ශරීරයේ තියෙන කාරළු ගෑවිලා ඕක කච්චල් වෙනවනේ. ඕකේ වර්ණේ නැති වෙනවනේ. නමුත් ඒ පාවිච්චි කරන කෙනා දන්නවා මේ රත්තරනේ වර්ණේ නැති වුණාට වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා. එයා ඒක වටිනාකම ඇති කරගන්න ප්‍රබස්තර කරගන්න පබංගු කරගන්න ස්වර්ණ වර්ණ කරගන්න කරන්නේ වතුර දාන මනුස්සයට දෙනවා. සත්‍රමතු දානමංසාර දින ආචාර්ය කියලා අපි සමාලක් කියන. ඒ මනුස්සයා මොකද කරන්නේ මේ රත්තරමෙන් ගින්න දාලා පලහන ඊට පස්සේ ආය වතුරේ වතාවක් පුගෝන එච්චමදිනු. ඉතින් ආය ගින්න දානවා ආය වතුරේ දානවා වරින් වර බලනවා මේක කොච්චරක් කුණු කැපිලා තියනවද මේ සියුම් කැටයන් අස්සේ කොච්චර කුණු තියනවද කියලා. එම් බල්ල මේ වතුර දානවා ආය ගින්න දානවා ආය මදිනු ආය බලනවා. මෙන්න මේ බුදුදහමේ කියනවා මේ රත්තරනේ අර තියෙන පිටකට්ටේ කුණු කට්ටේ කච්චල් ටික අයින් කරන්න ක්‍රියාවලි තුනක් කරහා තමයි එකට පස්සේ එකක් ක්‍රියාවලි තුනක් කරා තමයි රත්තරනේ දිලිසෙන ගතිය මතු කරන්නේ. වරින් වර ගින්නෙලාලා පලහනවා. වරින් වර වතුරේ දාලා මදිනවා. වරින් වර අජුපෙක්කණය කරනවා මේක කොච්චරක් සුද්ධ වෙලාද කියලා. අන්න එහෙම බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා යම් කිසි කෙනෙකුට තමන්ට තාම මේ බලාපොරොත්තු වෙන්නා වූ චේතෝමුත්‍ති ළඟා කරගන්න බැරි වුණා නම් එයා මේ වගේ රත්තරන් කච්චල් බැංචි රත්තරන් භාණ්ඩයක් ආභරණයක් පිරිසුදු කරන්න ඒ රත්තරන් ආචාර්ය කරන වැඩේ වගේ කාලේන කාලන් සමාධි නිමිත්තන් කාලේන කාලම් පග්ගහ නිමිත්තන් කාලේන කාලම් උපික්ඛා නිමිත්තන් කියලා සමාධි විතරක් වඩලා හරියන්නේ නැහැ. උත්සාහ විතරක් කරලා වීර්ය විතරක් වඩලා හරියන්නේ නැහැ. උපේක්ෂා විතරක් වඩන්නේ හරියන්නේ නැහැ. අවස්ථානුකූලෝ මේ එක එකක් එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් වෙන විදිහට කරන්න ඕනේ කියලා. ඒක නිසා චිත්තක් දියුණු වෙන්න නම් විශේෂයෙන්ම තමන් ළඟ තියෙන මේ විතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස්වා කපාගෙන කෙලෙස් කපාන විදිහට යන්න නම් ඒක නා දැනගන්න ඕනේ වරින් වර මම සමාධිය වඩන්න ඕන. අපි හිතමු නිකම් පරියන්කේදකන භාවනා කිරීමට ගන්නවයි කියලා. මොකද පරියන්ක භාවනා ටික සමාධියට බරයි. ඊට පස්සේ වරින් වර වීර්ය කරන්න ඕනේ කියන සක්ම කරන්න ඕනේ. වරින් වර උපේක්ෂා වඩන්න ඕනේ. තමන්ට ප්‍රතිඵල තැදිලිස නොලැබුණයි කියලා අතහරින්න නැතුව නිතිපතා භාවනා කරගෙන යන්න ඕනේ. එහෙම නොකළොත් මේ එකාංශයක් විතරක් කෙරුවොත් ඒකාන්ත භාවිතය තමබර වෙන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා යම් හේයකින් අතිරේක වශයෙන් සමාධිය වඩන්න ගියොත් එයා නිතිබර ගතියකට පත් වෙන ජීවිතයක් ඇති කරනවා. අතිරේක වශයෙන් වීර්ය වඩන්න ගියොත් හිත වික්ෂිප්ත භාවයකට පත් වෙනවා. අතිරේක වශයෙන් උපේක්ෂා වඩන්න ගියොත් සමාධියක් ලැබෙයි හැබැයි කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට කෙලස් කැපෙන්න ඕනේ නම් සල්ලේක ප්‍රතිපදාවට යන්න ඕනේ නම් ඒක න අවශ්‍ය වෙලාව දැනගෙන ඒ සමත අනුග්‍රහිතේ කරන්න ඕනේ. එහෙම නැත්නම් පරියන්කේ ඉඳගෙන කර්මස්ථානය තියාගෙන ඒ කර්මස්ථානෙම හිත පැවැත්වීමේ සමාධිය දිනු කරන වැඩේ දැනගන්න ඕනේ. නමුත් ඒක සීතල වෙනවා නම් උනාට වැඩිය කුසීත භාවයටපත් වෙනවා නම් මෙනෙහි කිරීමෙන් සක්මන් කිරීමෙන් ඒක රත් කරගන්න හැටි දැනගන්නත් ඕනේ. ඒකට කියනවා වීර්ය වඩන නැත්නම් පග්ඝහ නිමිත්ත කියලා. මේ දෙක සමබර කෙරුවේ නැත්නම් භාවනාවේදී මේ සමාධිය සහ වීර්ය අතර සමබර කෙරුවේ නැත්නම් ඒක නිකන් ඇලයින්මන්ට් සෞත්‍විච් වාහනයක් වගේ ඇත්තටම එලයින්මන්ට් හදා ගන්නවා කියන එක හැම ඩ්‍රයිවර්ම දන්නේ නැහැ. ඒකට වෙනමම තියෙන ක්‍රමයක්. මේ සමබර භාවයට භාවනා කරගෙන යනකොට තදුපග විරිය වාහනතා කියලා සමාධියට අවශ්‍ය වීර්ය ප්‍රමාණය දානවා මිස උනාට වැඩි වීර්ය කෙරුවොත් හෝ උනාට අඩුවෙන් වීර්ය කෙරුවොත් මේ සමාධිය කොර වෙන්න ගන්නවා අන්තභාග වෙන්න ගන්නවා. ඉතින් ඒක නිසා ඒක නිතරම අනතරන සුද්ධ කරන මනුස්සයා වගේ ගින්නට දැමීම සහ ජලයට දැමීම කියලා මේ දෙක නිතිපතා නැත්නම් යහ සංයෝගයට එනකම් කරන්න ඕනේ කරන ගම උපේක්ෂා කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ භාවනා ජීවිතේ පැත්තට ගන්නවා. ඉතින් උගදෙනෙක් හිතනවා මේක කවුරු හරි උපදෙස් දෙයි කියලා. කිසි කෙනෙක් නෑ මේකට උපදෙස් දෙන්නේ. තමන්ම යොද යොදා තමන් දැනගන්න ඕනේ මට මේ ඇවිල්ලා තියෙන සමාධිය වැඩි වීම නිසා ආපු ආධිනවයක්. මට මේ ඇවිල්ලා තියෙන වීර්ය වැඩි වීම නිසා ආපු ආධිනවයක්. මට මේ වැඩි වෙලා තියෙන උපේක්ෂා වැඩි වීම නිසා ලැබෙන ආධිනවයක් අපිට සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන්. නමුත් තමන් තමයි ඒක දන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා මේ ඒකාකාරී ක්‍රමයකට මේ භාවනා දියුණු කරන්න බෑ. ඒ ඉනේන අවස්ථාව හැටියට මොන නිමිත්තද මේලා වඩන්න ඕනේ කියන එක සාකච්ඡාවේ උදව් නොවනවා නෙවෙයි. නමුත් අවසාන විනිශ්චය තමයි ඇතිදී. ඉතින් ඒකට ඕන කරන්නා වූ ඒ රැඩිකල් වාදී කල්පනා ක්‍රමය. එහෙම නැත්නම් තමන් කෙරෙහි තමන්ට ඉන්න එකම ගැලුම් කාර්යය තමයි කියලා තමන්ට ඇති වෙන විශ්වාසය නැතුව එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ යෝනිසමනිකාරේ නැතුව අපි අවුරුදු ගාන කොච්චර භවනා කරත් ඒ ගමනේ ජීුණුවක් ඇති වෙන්නේ නැහැ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුජානන් වහන්සේගේම සුළුමව බුදුජානන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි ඇරගෙන පස්සේ පිරිනොම් පාන වේලාවක බුදුජානන් වහන්සේ සඳහන් කළ තියෙන මේ ඥානුන්ගේ හැඳිමිටේ මොළයේ කියන කතාවක් තියෙනවා. බෝකට තේින්න තියෙන ප්‍රාතිහාර්ය පහල පිරිනොම් පාන්නේ කියලා ප්‍රජාපති ගෝතමියට පොඩි උනන්දුවක් ඇති කරනවා. ඉතින් ප්‍රජාපති ගෝතමී කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ භික්ෂුනි සාසනයක් ඇති කරයි කියලා එහෙම නැත්නම් මේ නොකරපු වැඩක් කෙරුවයි කියලා කනගාටු වෙන්න එපා. ඒ මොකද මම දන්නවා අපේ මේ ඉන්දියාවේ තමහරු තමන්ගේ ඇත්තොල නියපොතු අඟල් 6-7 වැඩෙනකන් එක ඉරියව්වේ ඉඳගෙන භාවනා කරලා තියෙනවා. තමන්ගේ කොණ්ඩෙ බිම ගෑවෙනකන් එක ඉරියව් වල භාවනා කරලා තියෙනවා. ගස්වල මුල් තමන්ගේ කකුල් ලොඩින් යනකම් භාවනා කරලා තිනවා එක්කෙනෙකුට. මම මේ හිත පිරිසුදු කරගත්ත නිවන් දැක්ක කියලා කියාගන්න බෑ. ඒගොල්ලෝ එක දිගටම අවුරුදු 20 40 60 භාවනා කරලා තිනවයි කියලා මිනිස්සු වැන්දට ඒ මනුස්සයන්ගේ සීලව සමාධිව ප්‍රඥාවත් ලොකු වෙනසක් කළා නෑ. නමුත් ඔබ වහන්සේ ඇති කරපු මේ සාසනයේ 7 අවුරුදු මල්මද කුමාරියන් මාර්ගඵල ඥාන ලැබලා තියෙනවා. එනිසා ඔබ වහන්සේ දීපු මේ අනුපූර්ව ප්‍රතිපදාව මේ ක්‍රමය ඔය අනෙකුත් සාසත්‍යයක ගලපන්න යන්න එපා. මොකද මේක හරියම ප්‍රායෝගික ක්‍රමයක් මේකේ දීලා තියෙන්නේ. තාමත්ම යෝනිසෝමනසිකාරයට අදාළ වෙන හුත්තටම විප්ලවීය කල්පනාවක් ඇතුව යනවා මිසක් මේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා මම කරන නිසා කියලා හරියන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන කෙනා තමන්ගේ භාවනා ජීවිතයට අවශ්‍ය කරන්නා වූ සමාධි අනුග්‍රහිතය එහෙම නැත්නම් පග්ඝහ කියන වීර්ය පිළිබඳ අනුග්‍රහිතය සහ මේ උපේක්ෂාව කියන ඒ තුන සමකර ගන්න බැරි නම් ඒකේ නාර ඇලයින්මන්ට් සෞත්‍රිච් වාහනයක් වගේ කුරේ ගෙවිල වගේ භාගෙද කොනා යන්නේ අඩමානෙට කියලා අඩමානෙට තමයි ගොඩනෙන්නේ කියන්නේ. ඒක කාර්යවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද මේ යන්ත්‍රේ හදලා තියෙන්නේ එතන එතන සකස් කරගෙන යන්න ඕන එක. ඒ නිසා ඒ වැඩේ කරන්න තමන් තුල මේ වෙනකොටම අවශ්‍ය ශක්තිය සියල්ලම තියෙනවා. අපිට ඕන කරලා තියෙන මේක සමබර කර ගැනීමයි. ඒකට අපි අනිත් භාවනා කරන ඇත්ත එක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාට කාගවත් ප්‍රතිවිනිශ්චය නැහැ. තමන් මේක කරගන්න පුළුවන් නම් එක කඩයිමක් පයින්නකොට එක අවස්ථාව දෙකක් තියෙනකොට තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් නැතිකම නෙවෙයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. පින් නැති නිසාවත් භාවනා ක්‍රම නැති නිසාවත් කමඨහන් නැති නිසාවත් ගුරුවරු නැති නිසාවත් භාවනා මධ්‍යස්ථ නැති නිසාවත් නෙවෙයි. ඒත් සමබර කිරීමේදී අපට ඒ සමබර භාවය තේරෙන්නේ. ඒක අපි අනුන්ගෙන් බලාපොරොත්තු වෙන තාක්කල් අපි දීන වෙනවා. බුදුසසුනේ කිසිම කෙනෙකුට ඒ අධිකාරී ශක්තිය දීලා නැහැ. තමන්ගම භාවනාව සලකලා දියුණු කිරීම සඳහා තමන්ට සියලු ශක්තිය තියෙනවා කියන අදහස එනකොට ගන්න මට්ටමට ගියාම කියනවා එයාට ශාසනයේ ධම්මට්ටි කියලා බිලයි. පදනම ලැබිලා තියෙනවා. තමන් දන්න මං ඉන්නේ වැරදි තැන. ඒකට හේතුව මේ සම්බන්ධය හරිනේ. එකලස හරිනේ. නමුත් මේක හදන්න ඕනේ මමයි කියලා ඒ තමන් ළඟ තියෙන හැකියාවල් පින් පාරමිතා හරියට යොදා ගැනීම පිළිබඳ වගකීම තමන්ට එනකොට ඒකට කියනවා යාර ධම්මට්ටි ඥානෙ ලැබිලයි කියලා. එතන යාර තේරෙන්න පටන් අර ගන්නවා තමන් ළඟ තියෙන මේ හේතුඵල ධර්ම ටික මේ වැඩේට හොඳටම ඇති කියලා. අය කවදාකවත් මේ දස පාරමිතා පුරලා නැහැ, තී හේතුක ප්‍රතිසන්දි ලැබලා නැහැ, මෛත්‍රී බුදුහම වෙනකන් ඉන්න ඕනේ කියලා. මේ අපිට මේ එක එක නාමයේ උගන්වන්න හදන කරුණු එක්කෙනෙක්වත් උරගාලා බලලා නෙවෙයි කතා කරන්නේ. ඒ මිනිස්සු තමන් දන්නේත් නැහැ, අනුන් යන ගමන කරන්න දෙන්නේත් නැහැ. ඒ නිසා මං කියන්නේ මේ අනුපූර්ව ප්‍රතිපදා දැනගත්තාම මනුස්ස වර්ගය සියල්ලම නිවන් දකින්නයි කියන්නේ. නමුත් මේ අනුපූර්ව ප්‍රතිපදාව තේරුම් ගන්න තරම් මොළ ධාතුව තියෙනවා උකුණුගේ තරම් හරි. එමන්සයන් නිකම් ඉන්නේ. එන්නේ ඉස්සරහට අරිය තියෙනවා. ඒ මනුස්සයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා බෞද්ධ වේවා අපි දන්න සම්මතය කියලා බුදුසසුනේ මායින් කරන්නේ නැහැ. දැන් මායින් කරන්නේ manussකමට විතරයි. manussකම තියෙනවා නම් ඕනම කෙනෙකුට මේ ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා මේ කතා ප්‍රවෘත්තියේ දීපුදුසසුනේ ආරම්භනට ගන්නෙ ආදර්ශයට ගන්නෙ අබෞද්ධ මිනිස්සේ මේ සංඝයාදී හදාකලා. මේ සංඝයාට අවශ්‍ය පහසුකමක් තීම හරහා එයා සීනාසන පූජාවක් සහ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දීමේ තැනකට පෙළඹෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම හොඳට මතක තියාගෙන ඉන්න අපිට මේ ලැබිලා තියෙන වස්තු නැත්නම් අපිට මේ දුර්ලභ සම්පatti මේ බුද්ධෝත්පාද කාලය මේ මනුස්සාත්ම භාවය මේ අපිට ලැබිලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය සල්්‍යාණ මිත්‍ය ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය අවශ්‍ය නම් පැවිදි වෙන්න පුළුවන් මේ ගති තියෙද්දී අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර කන පින්නම් ගන්නවද කියලා බලන්න අරක නැ මේක නෑ කියලා. ඇත්තෙක් හම්බුනාට පස්සේ මට හෙන්දුවක් නෑ කියලා අඬනවා. ඇත්තෙක් හම්බුනාට පස්සේ හෙන්දුවක් නෑ කියලා හඳේ. මේ තරම්ම බුදුරජාණන් වහන්සේ මේ ජවාධිකව ශක්තිමත් ඇති කළ තියෙන මේ ධර්මය හරහා ඒක කටයුතු කරද්දී අපි අතන මෙතන අරය මෙයාගේ කොහෙනවයි කියලා කියන්නේ මේ අනුපූර්ව ක්‍රමය දැනට තියෙන පදනම සහ ඒක ඩිංගිට්ටක් දිනු කිරීමේ ක්‍රමයේ පිළිවෙත තමන්ගේ මොළ ධාතුව ක්‍රියාත්මක කරන්න තියෙන අකමැත්ත. ඒ නිසා හුත්තට මතක තියාගන්න අපේ මොළෙන් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ 100% විතර කොටසක්. මැරෙනකොට 98%ක්ම බ්‍රෑන්ඩ් නේ. පොලිටිෂියන්ස්ලාගේ 100%ක්ම බ්‍රෑන්ඩ් නේ කියලා කියන්නේ. ඔව් කවදාකවත් වැඩ කරන්නේ නැහැ. සෙකටි තමයි ඉවකරන්නේ. ඒක නිසා කැමැතිද කවුරු හරි මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මේ 100% අඩුවනේ 4 කරන්න 8 කරගන්න. එහෙමනම් කරන්න තියෙන එකම දෙයයි වෙත ප්‍රමිනන අභියෝගයට කරාරින්නේ බං. වෙත ප්‍රමිනන අභියෝගය බුදුන් කියලා හිතා. ධර්මය කියලා හිතා. සංඝයා කියලා හිතා. සිල්ලකින් තියෙන අවස්ථාව කියලා හිතා. ඒකට මූණ දෙනකොට අපි මොළේ මේ වැඩ කරන 100% එකට උත්තර දෙන්න බෑ. ඒ මොළේ වැඩ නොකරන කොහේ හරි පැත්තක තියෙනවා මේකට උත්තරේ. ඒ නිසා කාවිලාගේ අඳව ගන්නවත් එපා. ප්‍රශ්න දිහා හොඳට බලන්න. භාවනා කරනකොට එන මේ දුෂ්කරතා අපහසුතා දිහා ඔය එකක්වත් දරන්න වැඩියෝ නැහැ. එන්නේ හොඳට මතක තියාගන්න තමන් වෙත එන්නේ දරන්න පුළුවන් හරිය විතරයි. ඒ වගේ හේතුඵල ධර්මයකට තියෙන්නේ. ඔක්කොම දරන්න ගිහිල්ලා අමාරු වැඩෙන්න යන්න එපා. නමුත් ටික හරි මේ දැරීමේ ශක්තිය වැඩි කිරීමමයි දුක්ඛම් පරිඤ්ඤයම් කියලා කියන්නේ. තමන් වෙත පැමිණෙන දුක්වලට කර ඇරලා හෝ වෙන කෙනෙකුට බාර දීලා හෝ අඬා හෝ ගන්නවා කියලා කියන්නේ බුද්ධ පුත්‍රෙක් නෙවෙයි. බුද්ධ දුහිතාවක් නෙවෙයි. ඒකට මූණ දීම සඳහා කටයුතු කරන්න කියොත් විතරයි අපේ මොළේ මෙතෙක් වැඩ නොකළ පැති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්න හදන්නේ ටික 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 අර ක්‍රියාත්මක වෙන ප්‍රතිශතය වැඩි කරනවා. ඒ වැඩි කරන්නේ බුදුහමදෝ දුක් දීලා නෙවෙයි. මේ සංසාර ගමනේ තියෙන දුක් වලට මූණ දීමේ ශක්තිය වැඩි කරනකොට වැඩි කරනකොට එයා තුල ඇති වෙන මේ ප්‍රශ්නිකට මූණ දීමේ ශක්තිය කියන්නේ ප්‍රතිශක්තිය කියලා. එහෙම නැත්නම් පෞරුෂත්වය කියලා. අන්නේ පෞරුෂත්වය දෙන්නේ කිසිම වෙනසක් නැහැ කියලා කියනවා. කෙනෙකුට තියෙන මූලික ප්‍රවණතාවය ප්‍රභවය එහෙම නැත්නම් භව සම්පatti කිසිම අඩුවක් නැහැ. මේ මෑතකදී කරපු මේ RNA DNA පරීක්ෂණ වලින් කියලා තියෙනවා ජීවත්වන සත්තුන්ගේ මිනිස්යන් අතර 99.99999999 කොච්චර දුර ගිහිලා 0.8ක් 8 ඉලක්කමක් වටනවා බිංදු රාශියකට පස්සේ 2 ඉලක්කමක් වටන ප්‍රමාණයක් විතරයි අපි දෙන්නේ කතර වෙනස තියෙන්නේ. ඒ තුල තමයි අපි මේ ඥාන පිළිමේ බෙදාගෙන සියන්නිකාය රාමඤ්ඤනිකාය කියලා බෙදාගෙන මහායාන සීයාන කියලා බෙදාගෙන කතෝලික බුද්ධඝම මුනුසින් කියලා බෙදාන කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියලා මේ ඔක්කොම කියන්නේ ඔය ඊටාම සුදු ලේසි ඒකල කියන ජීවත් වෙන බැක්ටීරියාවක් සහ ජීවත් වෙන සතෙක් අතර වෙනසක් 100ට ගන්නක් නැහැ. දහම ගන්නයි. ඒ තරම් සමානකම් කීදී අපි මේ සත්තුන් සලකන ක්‍රමයේ සහගහනවා. තවත් ජීවත් වෙන සතෙකුට මේ සලකන ක්‍රමයේ. ඒ තරම් හැකියාවක් අපි ළඟ තියෙද්දී අපි මේ ඒකෙන් 100ට පොඩි ගාණක් වැඩ කරගෙන අඬාවෝ ගාන්නේ අපිට ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය දන්නේ නැති නිසා. අපි මේ මනුෂ්‍යාත්ම භාවය ලබන්න කොච්චර ගියාත්ම තින් කරන්නේ නැද්ද? ඒකල තවත් මේ වගේ පින් කරපු කෙනෙකුට උඹට දුකින් කියලා බැන්නොත් කොහොමද කියලා හිතන්නේ? අල්ලපු කිසිම මිනිසයෙක් අත බැන්නොත් අච්චර පින් කරපු කෙනෙකුට අපිට කොහොමද අපවිත කරකෙන්නේ කොහොමද කියලා. ඒ නිසා තමන්ට හම්බ වෙලා තියෙන මේ බුද්ධෝත්පාද කාලේ මේ මනුෂ්‍යාත්ම භාවය මේ ක්ෂණ සම්පත්තිය මේ දුර්ලභ පැවිද්ද කල්‍යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය කියන මේ දුෂ්කර වස්තු අපිට දවසකට කීතරයක් කල්පනා වෙනවද? අපි කොහෙද කල්පනා කරන්නේ? නොලැබිච්ච දේවල් ගැන කොච්චර දෝ ආඩපාලි කියනවා. මේ ලැබිච්ච දුර්ලභ වස්තු සලකන්නේ. ඒව සලකන කෙනෙක් දන්නවනම් දෙන්නේ කතර ඒවට වෙනසකුත් නැතිනම් ඒක පිළිබඳව රැඩිකල් වාදී විප්ලවීය කල්පනා කරන එකනට ඔය අනිත් එක්කනට තියෙන එකම බාධාවක්වත් බලපාන්නේ. ඒකට තියෙන ප්‍රයෝග ඥානය දන්න ඕනේ. එනේන දේ හැටියට අවස්ථානුකූලව කටයුතු කරන්න පටන් අරගත්තොත් මේකේ දියුණුවේ එහෙම නැත්නම් නව ක්‍රමසා විදිවල අසීමිත ශක්තියක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟට ගියාට පස්සේ ඇගේ නැතිකම් බැරිකම් දුර්ලකම් නෙවෙයි බලන්නේ. මනුස්සකම දිහා බලලා එයාට අසාධාරණ විදිහට අත දෙන්නෙත් නැහැ කියන කොට හැකියාව තියෙනවා. මේක කරලා බලන්න. කරලා බලනකොට තමයි යාට එන්න පටන් ගන්නේ. සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ලෝකෙ පහළ වෙලා අපිට මොන්නම දෙයක් අතලුටින් දෙන්නේ නැහැ. අපිට පෙන්නලනවා මනුස්සකම කියලා කියන්නේ මෙච්චර වටින දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ දේවතාවෙක් ළඟට ඇවිල්ලා අහනවා මහාන උඹ සතුටින් ඉන්නේ කියලා. බුදුරජාණන් මට මොනවා ලැබුණටද බා? මේ සම්මා සම්බුද්ධත්වයේ කියලා මට මොකක්වත් ලැබිලා නැහැ. එනම කනගාට වෙනද දේවතාවන ඔබ ඔබතුමා මාරිස නිදුක අනුභව කනගාට මගේ මොනවා නැති වුණාද මොනක නැතිලත් නැහැ. එන ඔබ වහන්සේ මේ සතුටයි කනගාටුවයි දෙක තම තම වගේ තියෙනද? ඕ ඒ වගේ එකක් තමයි ගැලපෙන්නේ. නිවන් දබපු මේ බුදු වෙච්ච බුදු ආමතුරු මේ කතා කරන්නේ. ඒක නිසා නිවන් ලැබුවයි කියලා අපිට මොන්නම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. කවදා හරි හිතනවා නම් ඒක සම්පූර්ණ මේ අපිට ආගම විශ්ින් අපිට අඳලා තියෙන ගුණාට අඳලා තියෙන ක්‍රමයක්. අපි අපේ නැති වෙන්න දෙයක්වත් නෑ. අපි ළඟ තියෙන මේ මනුෂ්‍ය ප්‍රභවය. මිනිස්සෙකි මොලේ තියෙන නැත්නම් මිනිස්සෙකි චින්තන ශක්තිය කියන මේ ප්‍රභවයට සමාදන් වීම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒක හරියට ආගන්නේ අතර කන්නාගියක් දෙන්න වගේ. එහට මූණ බලා ගන්න ඕන නුඹ මූණ. වෙන වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ ආදාසිය තමයි බුදු දන්වාසිය කියන්නේ. ඒ නිසා භාවනා කිරීමට පෙළඹිච්ච මං කියනවා සීලයටත් දානෙටත් සීලෙටත් භාවනාවට ඉක්මවල ගිහිල්ලා ඒ භාවනා විදර්ශනාවතින් භාවනා කරන කෙනෙකුට සතුටු වෙන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි මේ භාවනා කළා කියලා විතරයි. මම භාවනා කරා මේ ප්‍රතිඵල ලැබෙන එක නෙවෙයි. මොකද ඒක යෙදීම පවා විශාල සංසාර ගමනක අපි දැම්මක් මෙතන තියෙන්නේ. ඒ නිසා එන බාධාව ගමනට ඇති වෙච්ච කරදරයක් වශයෙන් සලකන්නේ නැතුව ඒ සඳහා ක්‍රමසාවිදි සකස් කිරීම සඳහා මොලේට හිතට ආපු අභ්‍යාස පන්තියක් විතරයි. අන්‍ය අභ්‍යාස පන්ති මම ජය ගන්න ඕනේ කියන මට්ටමට ගියොත් ඒ කටයුත්ත එකසර වෙන්නේ තෝක තෝකම් කණේකනේ. ටික ටික මොහොතෙන් මොහොත අන්නේ ටික ටික මොහොතින් මොහොත කියන ක්‍රමය මායයට අහු වෙන තේ එකම ක්‍රමය. මායයට කොහොමඩක්වත් ඒක වටන්න බෑ. ඒ නිසා ගත්ත ධූරය, ගත්ත වගකීම දවසින් දවස ඉබ්බෙක් යනවා වගේ ටික 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 ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්න වෙනවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ භාවනා ජීවිතය සාර්ථක කරන්න ඕන නම් කාට හරි නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක්, ආර්ථික ජීවිතයක්, සමාජ ජීවිතයක්, දේශපාලන ජීවිතයක් එයා සක්කච්ඡකාරී, සාතච්ඡකාරී, සප්පායකාරී වෙන්නේ කියලා. ඒ වැඩේට අවශ්‍ය කරන සපසාධක කරුණු ටික නිතර නිතර සරසලා දෙන්න. ඒ වගේම සක්කච්ඡකාරී වෙන්නේ හැදේට ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න. වමකින් කරන්න යන්න බා. කරන දේ දෝතින් කරන්න. සත්‍යච්ඡකාරී වෙන හැමදාම ටික ටික කරා. භවනා ජීවිතයේ එකම රහසේ ඉච්චරයි අපි බත් කනවා වගේ, නානවා වගේ, නිදා ගන්නවා වගේ මේ භවනාව සඳහා සුළු කාලයක් වෙන් කරා. මහා ලොකු දේවල් ඕනේ නැහැ. ඒ සුළු කාලයෙන් ටිකක් කල් කරගෙන යනකොට Tamanda ඒක හරහා ක්‍රමසාවිදි ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා පටන් ගන්න දැනට යම් ප්‍රමාණයක් කටයුතු කරන පීසකටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මේ පිරිස මෙතන ඉන්න ඔක්කොමලා ඉන්නේ තාම ප්‍රතිඵල මදි කියන කන්දස්කිරියා චෝදනාව. ඒ ප්‍රතිඵල නැති බවට ඒක ඉක්මවල යන තියෙන එකම ක්‍රමය තමයි Tamange මේ ආධ්‍යාත්මික ජීවිතය නිතිපතා කරන දෙයක් බලපත් කරගන්න. තවසකට මම මෙන්න මෙච්චර වෙලාවක් පරියන්ක ඉන්නවා, මෙන්න මෙච්චර වෙලාවක් සක්මන් කරනවා කියලා පුංචි වෙලාවක්. පුංචි වෙලාවක් දාගෙන ඒක දිගට දිගට කරලා බලන්න ඒ ලෙඩේ බෝ වෙන ලෙඩක්. එක්කෙනෙක් එක gedara කී වැඩේ පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අනිත් අයට ඒකෙන් ලැබෙන ඒ කම්පන වේගයේ ආදර්ශය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. නැත්නම් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙකුට සම්පූර්ණ Hindu ලෝකයක් වෙච්ච ඉන්දියාවේ මේ ශාසනය පිටවන්න නම් වෙන්නේ නැහැ. කවදාකවත් හම් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ ඒක කෙරුවේ ලොකු කීමේ පණින්න ගිහිල්ලා නෙවෙයි. ටික ටික කරලා අපිට අද වැරදිලා තියෙනවා මේ ලොකු කීමේ පණින්න ආදර නිසා. ඒ නිසා හැම කෙනෙකුටම ධර්ම දේශනාවේ තේමාව වශයෙන් ඒ තෝක තෝකං කණේ කණේ කියන ටික ටික මොහොතක්වත් අත නෑර දිගට කරගැනීමේ අදහස පහළ වේවා කියන අදහසෙන් දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා. සම්බන්ධ වෙච්ච හිරු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක නිමාව සිල් දිනාට පින් පැමිණීම සඳහා පෙනීන පෙනී උදව් කළා වූ සීල සත්පුරුෂ මණ්ඩලවට පින් පැමිණීම සඳහා පින්නාසි වර්ගයාට පින් පැමිණීම සඳහා එවැනිම මේ කරගෙන යන වැඩ පිළිවෙලේ අප අපගේ ප්‍රාර්ථනා නැවත දීපත් කිරීමට ඍජු කරගැනීමට අදහසින් එක්තාවතාචාදී ගාථා රජනාවට පිළිගනිමු. එක්තාවතාච නම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති එක්තාවතාච නම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතාං භෝදන්තු සම්පත්ති සිද්ධා එත්තාවතා ච මම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තාං භෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කම් අනුමෝදිත්වා ච චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමී ආද සමාදමෝ සතං සමාදමෝ යාවනි පානපත්තිය විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි පානපත්තිය විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාද සමාගමෝ සතං සමාගමෝ හෝතු නිබ්බාන පත්‍ය සාදු 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 සුපත්‍ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්ත්‍වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති රග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු සාදු සාදු සාදු